මහින්ද අමරවීර ගරු මන්තුමා, ඔබතුමාට විනාඩි 9ක කාලයක් තියෙනවා.
ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි, අද මේ විවාදය පැවැත්වෙන්නේ සම්වර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ කටයුතු අමාත්‍යාංශයේ ක්‍රමෝපාය සම්වර්ධන ව්‍යාපෘති පනත යටතේ නියෝග පිළිබඳව. නමුත් අද දිගටම කතා කරේ මේ අදාළ මාතෘකාවට වැඩිය රටේ ඇති වෙලා තිබෙන තත්ත්වය පිළිබඳවත්, ඒ වගේම විශ්වාස භංගය පිළිබඳවත්. ඒකෙදි රටේ තත්ත්වය පිළිබඳව කතා කිරීම වැරදක් නැහැ. කොහොම වුණත් අපි අද මේ සියලු කාර්යයන්, මේ පනත්වලින්, මේ අනපනත්වලින්, මේ විවිධ දේවල් වලින් උත්සාහ දරන්නේ රට ඉස්සරහට ගෙනියන්න වුණාට ඒක අපිට ඉෂ්ට කරගන්න පුළුවන්ද කියන අභියෝගය තියෙනවා. දැන් මම ළඟ තියෙනවා ශ්‍රී ලංකා මහ බැංකුව වාර්තාව අනුව විස්තර ටිකක් මම අරගෙන තියෙනවා. ඒ අනුව 2018 ඇස්තමේන්තු කරපු මුළු ආදායම තමයි රුපියල් බිලියන 2227. රුපියල් 2227ක් ඇස්තමේන්තු කරත් ලබාගෙන තියෙන 1932යි. මේක තමයි සත්‍ය தත්ය. ඒ වගේම තමයි වියදම් ප්‍රමාණය අරගෙන බැලුවොත් රාජ්‍ය මුළු වියදම ඇස්තමේන්තු කළා තියෙනවා 2902ක්. ඒ වගේම සත්‍ය ලෙස වියදම් කළා තියෙනවා 2693යි. ඉතින් මේ පරස්පරය තියෙනවා. අපි ආදායම් රජය ඇස්තමේන්තු කරනවා. ඇස්තමේන්තු කරාට මේ මුදල් ලබා ගන්න ක්‍රමවේදයක් නැහැ. ඒ වගේම වියදම් සැලසුම් තියෙනවා. අමාත්‍යාංශවලට ගණන් හිලව් වෙන් කළා දෙනවා. නමුත් අවුරුද්ද අවසාන වෙනකම් වියදමක් වෙන්නේ නැහැ, සල්ලි එන්නේ නැහැ. දැන් මේ පෞගිය අයවැයලේකෙනෙන් බැලුවොතින් එන්නෙන්න තියෙන්නේ අත්‍යවශ්‍ය කටයුතු වලට යොදවන මුදල් අඩු කළා. නැවතුමාලගේ අමාත්‍යාංශේ බලන්න කෘෂිකර්මයට වෙන් කරපු මුදල විශාල වශයෙන් කප්පාදු කරලා තියෙනවා. ධීවර කර්මාන්තය සඳහා වෙන් කරපු මුදල විශාල වශයෙන් කප්පාදු කරලා තියෙනවා. මේ රටේ සම්වර්ධනය වෙනුවෙන් විශාල මාංශයක් දරන කණ්ඩායමක්, ඒ වගේම රටේ ජනගහණයෙන් රැකියා නියුතු ප්‍රමාණයෙන් වැඩි ප්‍රමාණයක් රැකියාවක් බවට පත් කරගෙන තියෙන්නේ කෘෂිකර්මාන්තයත් ධීවර කර්මාන්තයත්. ඒ කර්මාන්ත දෙකටම වෙන් කරපු මුදල මේ රජයේ විශාල විදියට අඩු කරලා තියෙනවා. ඒතකොට වෙනත් දේවල් වලට තමයි මේ මුදල් යොමු කරලා තියෙන්නේ. අමුණාසලගේ සැලස්මක් තියෙන පුළුවන් අයවැය ලේඛනයේ හෝ වියදම් වෙන් කිරීමේදී ඊළඟ මැතිවරණ ඉලක්ක කළා. නමුත් ඒකෙන් වෙන්නේ මොකද? රට ආපස්සට යන එක. කෘෂිකර්ම ශේෂ්ත්‍රයට වෙන් කරපු මුදල් ලැබෙන්නේ නැති වෙනකොට, ධීවර ශේෂ්ත්‍රයට වෙන් කරපු මුදල් ලැබෙන්නේ නැති වෙනකොට, පස් සම්පත් ශේෂ්ත්‍රයට වියදම් කරන වෙන් කරපු මුදල ලැබෙන්නේ නැති වෙනකොට, රටේ මේ අත්‍යවශ්‍ය කටයුතු වලට මුදල් ලැබෙන්නේ නැති වෙනකොට කොහොමද රට ඉස්සරහට යන්නේ? රටේ කොහොමද ආර්ථික සම්වර්ධනය වේග වැඩි වෙන්නේ? කොහොමද නිෂ්පාදනය වැඩි වෙන්නේ? මේකක්වත් සිද්ධ වෙන්නේ නැහැ. ඒක ඉතාමත් පැහැදිලි. අපේ රටේ ඔබතුමාලා මේ කරගෙන යන වැඩපිළිවෙලත් එක මට පේන්න තියෙන්නේ ඔබතුමාලාගේ බලාපොරොත්තුව තමයි Taman මේ රටට අවශ්‍ය සියලු දේ රටින් ගෙනල්ලා කන්න දෙන වැඩපිළිවෙලකට යන එක. ණය කන්දරාවක් ගියාණ්ඩුවක් ගත්තා, ඒ අරගෙන සම්වර්ධන වැඩ කරා. නමුත් දැන් තමුන්නාසලට වෙලා තියෙනවා කන්න දෙන්න ණය ගන්න වෙලා තියෙනවා. මිනිසුන්ට කන්න දෙන්න, මිනිසුන්ගේ අත්‍යවශ්‍ය දේවල් බඩු ටික රටින් ගේන ණයට ගන්න වෙලා තියෙනවා. ඒකට ප්‍රමාණවත් වැඩපිළිවෙලක් නැහැ. අපේ රටේ අවශ්‍ය ආහාර ටික අපේ රටේ නිෂ්පාදනය කරගන්න, අපේ රටට අත්‍යවශ්‍ය දේවල් නිෂ්පාදනය කරගන්න වැඩපිළිවෙලකට මේ රජය කිසිම සූදානමක් නැtei කියන එක මේ පසුගිය අයවැය ලේකණෙත්, ඒ වගේම පරිපූර්ණ ඇස්තමේන්තු ටිකත් බැලුවම අපිට හිතා ගන්න පුළුවන්. ඒ වගේම තමයි දැන් ඔබතුමාලා කරන්න යන්නේ සියලු දෙයින් මිනිසුන්ගේ බද්ද වැඩි කරන එක, මිනිසුන්ගේ බෙල්ල මිරිකලා ගන්න හදන එක. දැන් ඔබතුමාලා මේ 2019ට සැලසුම් කළා තියෙනවා මිලියන 2357ක්.
අරවින්ද කුමාර් මන්තුමා,
මම මූලාසනයට ගරු සංජිත් සමරසිංහ මැතිතුමාගේ නම යෝජනා කරන්න.
ස්ථිර කරන්න. හොඳයි, ජනාමතුමා ස්ථිර කරා.
ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි, එතකොට දැන් ලබන අවුරුද්දට ඔබතුමාලා ඇස්තමේන්තු කරලා තියෙනවා රාජ්‍ය ආදායම් විදියට මිලියන 2357ක්. ඒ වගේම වියදම් විදියට ඔබතුමාලා සැලසුම් කරලා තියෙනවා මිලියන 3042ක්. එතකොට මේ මිලියන 3042ක් ඇතුලේ මට දැනෙන දේ නම් රටේ ආර්ථිකය ශක්තිමත් වෙන ආකාරයට මුදල් වෙන් කිරීමක් සිද්ධ වෙන්නේ නැහැ. ගව් ටික හදලා ඇලවේලි ටික හදලා වාරි මාර්ග ව්‍යාපෘති ක්‍රියාත්මක කළා. ඒ වගේ දේවල් ස්වයං රැකියාවලට මුදල් දීම ප්‍රශ්නයක් නැහැ. අපි ඒක හොඳයි. ඒ වගේ දේවල් කරන්න ඕනේ. මිනිසුන්ට එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ හරි ව්‍යාපෘති වලට සල්ලි දුන්නොත් ඒව නැවත ලබා ගන්න පුළුවන්. ඒව ආර්ථිකයට ශක්තියක් වෙනවා. එහෙම නැතුව මේ මැතිවරණයක් සැලසුම් කළා මේ කටයුත්ත කරන්න ගියොත් රට ආපස්සට යන එක තමයි සිද්ධ වෙන්නේ කියන එක මම මේ අවස්ථාවේ සඳහන් කළ යුතු වෙනවා. ඒ වගේම තමයි දැන් රටේ ආදායම් බදු ආදායම් විදියට තමයි මේ මිලියන 2077ක් ගන්න යන්නේ. මිලියන 2077ක් ගන්න යන්නේ බදු ආදායම් මිනිසුන්ගේ බදු වැඩි කළා. ඔබතුමාලට සැලසුමක් නැහැ තවම රජයේ වියදම් පාලනය කරගන්න වැඩපිළිවෙලකට යන්නේ නැහැ. ඒ වගේම තමයි ආදායම් වැඩි කරගන්න ඕනතරම් ක්‍රමවේද තියෙනවා මිනිසුන්ගේ බෙල්ල හිර කරන්නේ නැතුව මිනිසුන්ට හිංසා කරන්නේ නැතුව මිනිසුන්ගේ අනවශ්‍ය විදිහට බදු ගහන්නේ නැතුව මේක කරගන්න පුළුවන්. මේ ආදායමෙන් වැඩි ප්‍රමාණයක් ඔබතුමාලට ලැබෙන්නේ රේගුවත් ඒ වගේම සුරාබදු දෙපාර්තමේන්තුවත් ආදායම් බදු දෙපාර්තමේන්තුවෙන් තමයි මේ බදු ප්‍රමාණයෙන් විශාල ප්‍රමාණයක් ලැබෙන්නේ. මේ 2352න් 2000කට ආසන්න ප්‍රමාණයක්ම ලැබෙන්නේ මේ ආයතන තුනේ. එතකොට මේ ආයතන තුනේ ලැබෙන ආදායම 10%කින් වැඩි කරගත්තොත් 10%කින් වැඩි කරගත්තොත් කිසිම කෙනෙකුට බද්දක් ගහන්න ඕනෙ වෙන්නේ නැහැ. තමුන්නාසිරට ඇති වෙන්න මුදල් සොයා ගන්නත් පුළුවන්. අවශ්‍ය නම් ඔය දේශපාලන කටයුතු වෙනුවෙන් බලාපොරොත්තු වෙන කරන ඔය පාරවල් හදන ඒවා පොඩි පොඩි සම්වර්ධන වැඩවලට අවශ්‍ය මුදල් හොයා ගන්න පුළුවන්. අපි මේව නරක අදහසින් කියනෝනේ. මම මෙතන හැමදාම කියනවා මේවට වැඩපිළික් නැහැ තාම. මේ සුරාබදු දෙපාර්තමේන්තුව අරගෙන බැලුවොත් මේ අරක්කුයි කුණන තැඟල මේ තැබෑරුම් මේ නිෂ්පාදනාගාර කීපයක් තියෙනවා. ලංකාවේ පහක් හයක් විතර තියෙනවා. මේ හැම තැනටම සුරාබදු නිලධාරීන් සම්බන්ධ වෙලා තියෙනවා. මේවෙන් එන ආදායම එන්නේ නැහැ. මේවෙන් විශාල රජයට වංචාවක් සිද්ධ වෙනවා. හැබැයි ඒව සොයන වැඩපිළික් නැහැ. කෝතමුන්නාසලගේ බුද්ධි ඒකක කො මුදල් මාත්‍යංශේ බුද්ධි ඒකක මේවට ක්‍රියාත්මක වෙන්න ඕන. බුද්ධිංශ ක්‍රියාත්මක වෙන්න ඕන. ඒවයින් නිලධාරිනුත් ගිහිල්ලා මේවයින් කීයක් හරි අරගෙන මේව යටපත් කරන එක තමයි කරන්නේ. සුරාබදු දෙපාර්තමේන්තුවෙන් ලබා ගන්න ඕන ආදායමෙන් කිසිම අමාරුවක් නැතුව හරියට මහන්සි වුණොත් 10%ක් වැඩි කර ගන්න පුළුවන්. ඒක ප්‍රමාණවත් මේ රටේ විශාල කටයුත්තකට ඒක විශාල ප්‍රමාණයක්. ආදායම් දෙපාර්තමේන්තුව අරගෙන බලන්න. ආදායම් දෙපාර්තමේන්තුව දෙන මිනිහගෙන් මිරික ගන්නවා. හැබැයි ඒකේ කොච්චර වංචා සිද්ධ වෙනවද? ආදායම් දෙපාර්තමේන්තුවට සම්බන්ධ වෙලා ඉන්න උපදේශකයෝ ඉන්නවා, එළියෙත් ඉන්නවා, ඇතුළෙත් ඉන්නවා. ඒගොල්ල බදු හොරකම් කරන්න උගන්වන්නේ. ඒක නිසියාකාරයේ ක්‍රමවේදයන්ට යන්නේ නැහැ. ඉතින් මේක වළක්ව ගන්න තාම වැඩපිළික් මේ ආණ්ඩුවට හදාගන්න බැරි වුණා. මේ ආණ්ඩුවට මේ කාලය ඇතුළතම පහුගිය ආණ්ඩුවලටත් බැරි වෙන්න ඇති. හැබැයි මේ ආණ්ඩුව ආවේ ඒවා සකස් කරන්න. මිනිසුන්ගෙන් ඇදලා ගන්න නෙමෙයි. මේ නාස්තිය දූෂණය නවත්තලා ඉතුරු කරගන්න පොරොන්දු දීලා ආවේ. ඒ වගේම තමයි රේගුව හරහා සිද්ධ වෙන වංචාවල්. ඒවා කියන්න බැරි තරම් වංචාවල් ප්‍රමාණයක් සිද්ධ වෙනවා. දැන් මේ සැරේ දැන් බලන්න රේගුවේ තත්ත්වය. මම වෙලා කළමනාකරණය කළ දෙන්නම් මලිත් ජයතිලක මන්තුමාගේ වෙලාව. ගරු මන්ත්‍රීතුමනි, දැන් රේගුව හරහා වෙන වංචා පිළිබඳව මෙතන සඳහන් වෙලා තියෙනවා. ගම්මිරිස් ගේනේවා, අනිත් දේවල් ගේනේවා, ඒ වෙන නම් වලින් මම මේ පාර්ලිමේන්තුවේම කියලා තියෙනවා. මේ බදු පැනෙව්වට වැඩක් වෙන්නේ නැහැ. මම එක උදාහරණයක් කියනවා. උඳු වලට බද්ද 150යි. හැබැයි උඳු ගේන්නේ නැහැ ලංකාවට. මොකද මේ බදු වැඩි කරේ ගොවියා රැක ගන්න ඕන නිසා. පරිප්පු වලට බද්ද රුපියල් 8යි. ඒතර රුපියල් 8ේ බද්දට තමයි උඳු ගේන්නේ. මේවට සම්බන්ධ වෙලා තියෙන ජාවාරංකාරයෝ ඉන්නවා. මේවට සම්බන්ධ වෙච්ච ප්‍රධානීන් ඉන්නවා. ඒවා සොයන වැඩපිළික් තවම නැහැ. දැන් බලන්න කොච්චර අපේ රේගුව මේ ශක්තිමත්ද කියලා බැලුවොත් මේ රටේ දැන් අහුවෙන කඩු කන්ටේනර් ගානක් ගෙනල්ලා තියෙනවා. මේ කන්ටේනර් ගාන ගෙනල්ලා තියෙන්නේ කෘෂිකාර්මික උපකරණ කියලා. ඒතර මෙච්චර ගෙනාවු මේ දස දහස් ගණනක් ගෙනාවු කඩු ප්‍රමාණය අඩු ගානේ අල්ල ගන්න බැරි නෑ එක කන්ටේනර් එකක්. ඒතර මොකද්ද අපේ රේගුවේ තියෙන මේ බුද්ධියස්? ඒතර මොකද්ද රටේ තියෙන ආරක්ෂාවට තව මොනවද ගෙනාවද කියලා අපි දන්නේ කොහොමද? මේ වගේම අවියාවුද මේ මෑතුලේ දාලා ගෙනාවද? මේ මෑතුලේ කුඩු ගෙනාවද කියලා සොයා ගන්න වැඩපිළික් අපේ තියෙනවද කියන එක පිළිබඳව අපි නැවත සාකච්ඡා කරලා බලන්න ඕන. ඒ නිසා ගරු මූලාසනාරුඩ මන්ත්‍රීතුමනි, මේ අපි මොන පණත් ගෙනාවත් මේවා මේ වයින් රටේ සම්වර්ධනය වෙනුවෙන් අපි සහයෝගය දෙන එක ඇත්ත. නමුත් මේ කිසිම දෙයකින් ප්‍රතිඵලයක් ඇති වෙනවයි කියන එක අපිට පේන්නේ නැහැ. ඒ වගේම අද කතා වුණේ මේ ඇති වෙච්ච තත්ත්වය පිළිබඳව. ඔව් අපිට තේරෙනවා. දැන් මේ තත්ත්වය නිසා තවත් රට අමාරු. කොහොමටත් මිනිස්සුන්ට මම හැමදාම කියපු දෙයක් තමයි මේ පාර්ලිමේන්තුවෙත් එළියෙත් තව අවුරුදු දෙකක් තුනක් යනකොට මේ සිද්ධි ඇති වෙන්නට පෙර ඉඳලම කිව්වා මිනිස්සු අන්ත අසරණ තත්ත්වයට පත් වෙනවා කියලා. කවුරු ආණ්ඩු ගත්තත් කරන්න බැරි තත්ත්වයට පත් වෙනවා. රටේ රාජ්‍ය ආදායම ණයයි පොලියයි ගෙවා ගන්න බැරි තත්ත්වයට පත් වෙනවා. අපි ණයකාරය බවට පත් වෙනවා. අපි ජීවත් වෙන මේ රටේ මිනිස්සුන්ට කන්න වේල හොයා ගන්න බැරි තත්ත්වයට පත් වෙනවා කියලා කිව්ව එක දැන් මේ ඇති වෙච්ච තත්ත්වෙත් එක තවත් ඒකේ හාට යන. 21 වෙනිදා ප්‍රහාරයෙන් විශාල හානියක් වුණා. ඊට වැඩිය තව ලොකු කැල්ලක් ඇති වුණා ඊට පසුව සිදු වුණු මේ කෝලාහලවලින්. මයම පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයේ ඇති වෙච්ච කෝලාහලවලින් ඊටත් වඩා කැල්ලක් අපේ රටට ඇති වෙලා තියෙනවා. අද මේ රට මේ ආණ්ඩුවට මේ රජයට තිබුණු ප්‍රධාන ආදායම් මාර්ගයේ බලාපොරොත්තුව තමයි සංචාරක ව්‍යාපාර. ඒ සංචාරක ව්‍යාපාර සම්පූර්ණ ඇනහිල්ලා තියෙනවා. දැන් ගුවන් යාන එනවා ඒවයි මගින් නැහැ. ඒ නිසා ගුවන් සමාගම් දැන් මේ ලබන සතියේ ඉඳලා අපිට දැනගන්න තියෙනවා ගුවන් ගමන් විශාල ප්‍රමාණයක් අවලංගු කරනවා. සතියට ගමනක් ආපු එක දැන් මාසෙට ගමනක් එන්න පටන් ගන්නවා. සතියට දැන්ටමත් ඒක පටන් අරගෙන තියෙනවා. සතියට ගමන් තුනක් ආපු එක ගමනක් එන්න පටන් ගන්නවා. ඒන එක ගුවන් මගින් යන්නේ නැහැ. ඉතින් ඒ වගේ විශාල ප්‍රශ්නයකට මුහුණ දෙනවා. මේකට තවම සාර්ථක වැඩපිළිවෙලක් තියෙනවද කියන එක පිළිබඳව අපි කල්පනා කරලා බලන්න ඕනේ. මේවට කමිටු දානවා, තේරීම් කාරක සභා දානවා, එක එක්කෙනා ඉලක්ක බවට පත් කරගන්න සූදානම්ක් තියෙන බව අපි දන්නවා. නමුත් මේක අපි කවුරුත් බාර ගන්න ඕන. මම කියන්නේ මේක එක්කෙනෙක්වත් බේරෙන්න පුළුවන් කියලා. මේක ජනාධිපතිතුමත් පාර්ලිමේන්තුවත් මේ අපි ඔක්කොම අපි ඉන්න 225ම අපේ වගකීමක් තමයි මේ පැහැර ගිහිල්ලා තියෙන්නේ. මේක අදයියේ ඇති වෙච්ච දෙයක් නෙමෙයි. මේක කාලාන්තරයක් තිස්සේ ඇති වෙලා තියෙනවා. අඩු වැඩි විදියට මේක හැමෝටම මේ වගකීම් පැවරෙනවා. අපිටත් යම් වගකීමක් පැවරෙනවා. අපිත් මේකට මේ පිළිබඳව කතා කරා මදි කියලා. කතා කර මන්ත්‍රීවරු කීප දෙනෙක් ඉන්න අපි ඇයට ස්තුතිවන්ත වෙනවා මේ පාර්ලිමේන්තුවෙන් මේක හෙළිදරව් කරා. නමුත් ඒවා පිළිබඳව සැලකිලිමත් වුණේ නැහැ. කොතනක හරි අඩුපාඩුවක් වෙලා තියෙනවා. කොතනක හරි අඩුපාඩුවක් වෙලා තියෙන නිසා අපි ඒවා පිළි අරගෙන නැවත එවන් තත්ත්වයක් ඇති නොවන මට්ටමට අපි කටයුතු කරන්න ඕන. අපි නැවත අපේ සංචාරක ව්‍යාපාරේ සාර්ථක කරගන්න ඕන. අපේ රටේ ජන ජීවිතය සාමාන්‍ය මට්ටමට පවත්වාගෙන යන්න ඕන. දැන් ඊයේ පෙරේදා ගියා වාහන පාරේ වාහන නවත්තගෙන අමාත්‍යවරයෙක් යනවා විනාඩි ගාණක් තමුන්නාසලා දකින්න ඇති සමාජ ජාලා වෙබ් අඩවිවල තිබුණා. පාර නවත්තලා අමාත්‍යවරයෙක් යනවා විනාඩි ගාණක් නවත්තලා මිනිස්සු විරෝධය පළ කරේ හොන් ගහලා. ඒතර මේ රටේ ආරක්ෂාව තියෙනවා නම් අමාත්‍යවරයෙකුට පාර වහන්න ඕනද? අමාත්‍යවරයෙකුට පාර වහන්න අවශ්‍යතාවයක් තියෙනවද? ආරක්ෂාව තියෙනවා නම් මේ වයින් තමයි මිනිස්සු එතකොට ජන ජීවිතය සාමාන්‍ය අතට හැරෙන්නේ නැහැ. ළමයා පාසලට එවන්න බය වෙනවා. ඒ තත්ත්වෙන් මග හැරෙන්න ඕන. අපි සාමාන්‍ය විදියට ඇමතිවරු සාමාන්‍ය විදියට ගමන් බිමන් යන්න ඕන. ඇමතිවරයාගේ ළමයා ඉස්කෝලට යන්නේ නැතුව අනිත් අයගේ ළමයින්ට යන්නේ කිව්වට වැඩක් වෙන්නේ නැහැ. ඇමතිවරයා මේ ආරක්ෂාව තියනවා කියන එක පෙන්වන්නේ නැත්තම් රටේ අනිත් මිනිස්සුන්ට කිව්වට වැඩක් වෙන්නේ නැහැ. දැන් අපි දන්නවා අපි සතුටු වෙනවා එක පැත්තකින් බැලුවොත් 21 වෙනිදා ප්‍රහාරයෙන් පස්සේ අපි තාමත් අපේ ප්‍රාර්ථනය නැවත ඒ වන් දෙයක් ඇති නොවෙන්න කියලා. මේ වෙනකන් ඒ තත්ත්වේ පාලනයක් තියෙනවා. ඒ වගේම අපිට වාර්තා කරන විදියට දැන් කියන විදියට මේ ත්‍රස්තවාදීන් සියලුම දෙනා අල්ලලා කියලා කියනවා. මම දන්නේ ආරක්ෂකයන් සත්ත්වේ පිළිබඳව යම් යම් තොරතුරු දෙනවා. එහෙම තත්ත්වයක් නම් මම දන්නේ ඒක කොහොමද කියලා. එහෙම තත්ත්වයක් නම් ලංකාවම වාර්තාගත වෙනවා. ලෝකේ අනිත් රටවල් එක්ක බැලුවම මේ වගේ ත්‍රස්තවාදී ප්‍රහාරයක් සාර්ථකව මැඩපැවැත් වූ රජයක් රටක් විදියට. ඒකට මේ 225ට මේකෙත් වාසිය එනවා. අර අවාසිය වගේම අර වගකීම වගේම මේ ප්‍රසංසාවත් හිමි වෙන්න ඕන. නමුත් මේ සියලු දෙනා මේකෙදි මේ සිදුවීම ඇති වුණාම
ඔබතුමාට විනාඩි දෙකක් තියෙනවා.
මේ සිදුවීම ඇති වුණාම දේශපාලන කෝණයෙන් බලන්නේ නැතුව සියලුම දෙනා මේ සඳහා දායකත්වය දුන්නා. ඒ පිළිබඳව අපි සතුටු වෙනවා. ඉදිරියටත් අවශ්‍ය වෙන්නේ ඒක. අපිට බලය ගන්න හරි බලය ගෙනියන්න හරි රටක් තියෙන්න ඕන. මෙතෙක් කලක් වෙච්ච දේ තමයි සාමාන්‍ය සම්ප්‍රදාය වුණේ බලය ගත්තු කණ්ඩායම ඕනම වැඩක් කරලා බලය රැක ගන්න මහන්සි වෙනවා. ඒ වෙනුවෙන් ඕන දෙයක් කරන ඕන පාවාදීමක් කරන ඕන රටකට යටත් වෙනවා තමන්ගේ බලය රැක ගන්න. ඒ වගේම තමයි බලය ගන්නත් හැමදාම ඕන දෙයක් කරලා බලය ගන්න අනිත් කණ්ඩායම් මහන්සි වෙනවා. ඒකෙන් එහාට අපි යන්න ඕන. අපි යන්න ඕන ඒකෙන් එහාට ගිහිල්ලා අපි රට කරවීමේ අවශ්‍යතාවය තියෙන. අද වෙනකන් රටට වැඩපිළිලක් හැදුවේ නැහැ. මේ ආණ්ඩු ආවම මේ පොරොන්දුම තිබුණා විද්‍යාත්මක ක්‍රමවේදයන් පිළිබඳ. අමාත්‍ය මණ්ඩලයේ 35ක් සීමා කරනවා කිව්වා. අද වෙනකම් පුළුවන් වුණාද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි අමාත්‍යාංශ 35ක් හරියට බෙදලා දෙන්න. දැන් බලන්න මේ විවේචනයට ලක්ුණු වාණිජ කටයුතු අමාත්‍යාංශ ගැන දැන් බන්දුල ගුණවර්ධන ඇමතුමා කිව්වා මේවා තියෙන්න ඕන කොතනද? මං කියන්නේ මේ අමාත්‍යාංශ විතරක් නෙවෙයි සියලු මේ ආණ්ඩුව බලයට පත් උනේම විද්‍යාත්මක ක්‍රමයක් අනුව අමාත්‍යාංශ බෙදගෙන බෙදාගෙන යනවාද කියලා. දැන් අවුරුදු ගාන ඉවර වෙන්න යනවා. අද වෙනකන් ඒක කරගන්න බැරි වුණා. දැන් අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදියට අපි කල්පනා කරා අපි මන්ත්‍රීවරු එකතු වෙලා අපි සූදානම් කරනවා අමාත්‍යාංශ 35ට අපි විෂයන් හදලා දෙන්න. ඕන කෙනෙක් ආණ්ඩු කරන් ඕන කෙනෙක් ඇමතිවරු වෙන්න. හැබැයි ඒක ඒ පුද්ගලයෝ නම් කිරීම විතරයි එතනට වෙන්න ඕන. ඒ වගේ ක්‍රමවේදයක් හදන්න ආණ්ඩුව වලට බැරි වුණා නම් අපි හරි අද එළිය ඉඳගෙන විරුද්ධ පක්ෂ ඉඳගෙන අපි කටයුතු වල මැදිහත් වෙන්න අපි තීන්දුව කරා. ඒ වගේම අපි මේ ත්‍රස්තවාදී ප්‍රශ්න ඇති නැවත ඇති නොවෙන්න අපි ඒ වගකීම දරමින් ඒක සඳහා යෝජනාවලියක් ඉදිරිපත් කරා. අපි සතුරු වෙන විපක්ෂ දැන්ටමත් කණ්ඩායම ඒක සඳහා එකතු වෙලා තියෙනවා. ඒ වගේම ආණ්ඩු පක්ෂයේත් අපි එයටත් ආරාධනා කරලා තියෙන මේ කටයුතු වලට මැදිහත් වෙන්න කියලා. ඒ වගේම අවසාන වශයෙන් මේ විශ්වාස භංගය ගැන අපේ මතයේ ගොඩාක් කට්ටිය අහනවා. අපි කිව්වා අපි කොයි වෙලාවකවත් මේ රට ද්‍රෝහි වෙන්න සූදානමක්
නැහැ.
අපි මහජන නියෝජිත, අපි ජනතා නියෝජිතයෝ. අපි අපේ මහානායක ස්වාමීන් වහන්සේලාගේ අදහස් වලට අපි කන් දෙනවා. අද ජනප්‍රියම නායකයෙක් නැත්තම් මේ කාරණේ හොඳින් හැසිරෙව්ව කාදිනල්තුමාගේ අදහසට අපි නතු වෙනවා. ඒ වගේම තමයි අපි මේ රටේ ඒ සියලු ආගමික නායකයන්ගේ අදහස් වලට ගරු කරමින් තමයි අපි තීන්දුව ගන්න කියන එක අපි පැහැදිලිව කියනවා. ඒ විශ්වාස භංගය වෙන වෙලාවට අපි ජනතාවගේ පැත්තෙන් හිටගෙන අපේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තීන්දුව ගන්න සූදානම් බවත් ඔබට සිහිපත් කරමින් මාණිවස් ස්තුතියි.
ඔබ ස්තුතියි. ඊළඟට SM මරික්කා මන්තුමා විනාඩි 7යි.
මුලස්නාරුඩ ගරු මන්ත්‍රීතුමනි, දැන් අද මැයි මාසේ 21 වෙනිදා පාස්කිරිදා ප්‍රහාරයට හරියටම මාසයක් ගෙවෙන දවස. හද තමයි නිල වශයෙන් තහවුරු වුණේ ත්‍රස්තවාදී නායක සහරාන් ඝාතනය වුණා කියලා ඔහුගේ DNA වාර්තාවත් එක්ක. ඒ එක්කම විශේෂයෙන් මම කියන්න කැමතියි අපේ විමල් වීරවස්ස මන්ත්‍රීතුමා ඉස්සෙල්ලා ප්‍රකාශ කරා මේ ඇමරිකන් හමුදාව මෙහාට එන්න හදනවා කියලා ඉවරලා. අපි මොන පක්ෂයක හිටියත් මොන ජනමතයක් නියෝජනය කරත් බටහිර කුමන්ත්‍රණයන්ට මේ රට ගොඩදුරු කරන්න කවුරු හරි උත්සාහ කරනවා නම් ඇමරිකාව සිරියාව දිසා ඉරාකයේද ලිබියාවද කරපු දේ ශ්‍රී ලංකාවටත් කරන්න හදනවා නම් අපි සම්පූර්ණයෙන් මේකට විරුද්ධයි කියන එක පැහැදිලිව ප්‍රකාශ කරනවා. ඒකට විරුද්ධව අත උස්සනවා, ඒකට කොන්දපණක් තියනවා කියන එක අපි මුලින්ම ප්‍රකාශ කර ඉන්න කැමතියි. මොකද හේතුව මේ ප්‍රහාරය පිළිබඳව මුස්ලිම් නම් තියාගත් ත්‍රස්තවාදීන් කරපු මේ ප්‍රහාරය පිළිබඳව මට නම් සැකයක් තියෙනවා. විශේෂයෙන්ම 2009 පස්සේ මේ රට ඇතුලේ චීන ආයෝජන විශාල ප්‍රමාණයක් ආවා. ඒ පිළිබඳව ධනාත්මක දේවල් ඍණාත්මක දේවල් තියෙනවා, විවේචන තියෙනවා, හොඳ තියෙනවා. හැබැයි ඒ ආයෝජන දැන් පහුගිය කාලේ කිව්වේ එක්සත් ජාතික පක්ෂය සාමාන්‍යයෙන් බටහිර ගැති රටක් පක්ෂයක් කියලා, බටහිරයත් එක්ක ගනුදෙනු කරන පක්ෂයක් කියලා. නමුත් මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ආණ්ඩුව ආරම්භ කරපු ඒ සංවර්ධන වැඩපිළිවෙල් චීරයත් එක්ක අපි දිගටම ගෙනිච්චා. ඒ නිසා මේ චීන ආයෝජන වැඩිවීමත් එක්ක මේකට බටහිරයන්ගේ බයක් ඇවිල්ලා මේ මෙවැනි ත්‍රස්ත ප්‍රහාරයකට අනුග්‍රහය දැක්වුවාද, ඔවුන්ගේ සම්බන්ධකම් තිබ්බාද කියන එක පිළිබඳව අපිට සැකයක් තියෙනවා. ඒක එහෙමනම් විමල් වීරවංශ මැතිතුමා කියපු කතාවත් ඇත්ත වෙන්න පුළුවන්. එහෙම ඇත්ත වෙනවා නම් අපි ඒකට විරුද්ධව නැගී සිටිනවා. මොකද අපිට පක්ෂිකට වැඩිය පුද්ගලයන්ට වැඩිය අපිට ප්‍රමුඛතාවය රට. ඒ නිසා අපි ඒ පිළිබඳව ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයෙක් කටයුතු කරනවා කියන එක පැහැදිලිව කියන්න ඕන. ඒකම අපි කියන්න ඕන මෙවැනි ත්‍රස්තවාදී ප්‍රහාර අපි දැකලා තියෙනවා ඇමරිකාවේ, එංගලන්තේ, කැනඩාවේ, පැරිසියේ එල්ල වුණයින් පස්සේ පසු ප්‍රහාර එල්ල වෙනවා. හැබැයි අපේ ලංකාවේ එහෙම පසු ප්‍රහාර එල්ල කරන්න මේ ත්‍රස්තවාදී සංවිධානයට බැරි වුණා. ඒකට හේතුව තමයි අපේ ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය LTT වගේ දරුණු ත්‍රස්තවාදී සංවිධානයක් පරාජය කරලා ලබපු අත්දැකීම් එක්ක මේකට සම්බන්ධ අය සියලු දෙනාම හොයාගන්න හෝ එහෙම නැත්නම් ඒ අයට සියදිවි හානි කරගන්න තත්ත්වයටපත් කරන්න පුළුවන්. විශේෂයෙන් මම මන්ත්‍රීවරයෙක් විශ්වාස කරනවා මේ අහුවෙලා ඉන්න ත්‍රස්තවාදයට සම්බන්ධව පුනරුත්ථාපනය කරන්න පුළුවන් කණ්ඩායමක් නැවී ඔවුන්ව ඝාතනය කළ යුතුයි, ඔවුන්ට මරණ දඬුවම ලබා දිය යුතුයි. ඒක තමයි මම හිතන්නේ මේක ඉවර කරන්න තියෙන හොඳම ක්‍රමය. ඒකම අපි කියනවා, අපි කනගාටු වෙනවා මුස්ලිම් ප්‍රජාව තුලින්ම මේ සම්බන්ධව තොරතුරු ත්‍රිවිධ හමුදාවට ලබා දීම හරහා තමයි මොවුන් අල්ලන්න හම්බුනේ. හැබැයි ඒකත් එක්ක සිංහල සමාජයේ ඇතිවෙච්ච සැකයයි මුස්ලිම් සමාජයේ ඇතිවෙච්ච බියයි කලමනාකරණය කරන්න අපේ රජයට හැකියාවක් නොලැබීම ගැන මම කනගාටු වෙනවා. විශේෂයෙන්ම මේ රටේ ඉන්නවා සමහර පළාත්වල දැන් කොළොන්නාවත් එකක් ඉන්නවා පාදඩයෝ ඉන්නවා. මෙවැනි සිදුවීම් වෙනකම් බලන් ඉඳලා සංවිධානාත්මකව මිනිස්සුන්ගේ ලේ රත් කරලා පල්ලි පන්සල් කඩලා දේපළ හානි කරලා ව්‍යාපාර ස්ථාන නැති කරලා ආර්ථිකය වට්ටන්න උත්සාහ කරලා උන්ගේ සාක්කු පුරව ගන්න. එවැනි ක්‍රියාවන් කෙරුවොත් තමයි ඒගොල්ලන්ට කොරියාවෙන් මැද පෙරදිගෙන් ආධාර ලැබෙන්නේ. දැන් එහෙම අය ඉන්නවා දැන් අහුවෙලා තියෙනවා කීප දෙනෙක්. දැන් මේ අය පළවෙනිවතාවට නෙමෙයි අහුනේ. මීට කලින් අහුණා. නමුත් මේ තත්ත්වය විශේෂයෙන්ම ශ්‍රී ලංකාව පුරාම මුස්ලිම් ගම්මාන ගොඩක් බිහි වෙලා තියෙන්නේ සිංහල ගම්මාන මැද. එතකොට පන්සලට වගේම පල්ලියට ආරක්ෂාව ලබා දෙනවා වගේම මේ ගම්මාන ආරක්ෂා කරන්න රජයේ බුද්ධිමත්ව කටයුතු කරේ නැහැ කියන එක අපි පැහැදිලිව කියන්න ඕන. මේක පිළිපස්සේ එක්සත් ජාතික පක්ෂයේ පොදුජන පෙරමුණේ ප්‍රාදේශීය දේශපාලඥයෝ ගණනාවක් හිටිබවට දැන් තහවුරු වෙමින් පවතිනවා. එනිසා අපි කියනවා රිෂාඩ් බදුරුදීන් ඇමතුමාට විශ්වාස භංගයක් ගෙනාවා වගේම අර වැල්ලම්පිටියේ තම කර්මාන්ත ශාලාවට තම ටන් 500ක් දෙන්න කියලා නියෝග කරපු ජනාධිපති අධ්‍යක්ෂ ජෙනරාල් වර්තමාන පාර්ලිමේන්තු මන්ත්‍රි ශාන්ත බණ්ඩාර මැතිතුමාගේ මන්ත්‍රී විභාගය පිළිබඳව විශ්වාසයක් නැහැ කියලා යෝජනාවක් ගේන්න ඕන. ඒකම හෙට්ටිපොළති බිංගිරියදී අල්ලගත්තු සැකකරුවන්ව පොලිසියට ගිහිල්ලා මේ ඔවුන්ව මුදවගත්තු දයාසිරි ජයසේකර මැතිතුමාටත් ඒ වගේම විශ්වාස භංගයක් ගේන්න ඕන කියලා මම යෝජනා කරනවා. මොකද හේතුව ඒ ප්‍රහාරයෙන් මිය ගියා ගැන කවුරුවත් කතා කරන්නේ නැහැ. ඒ ප්‍රහාරයෙන් විනාශ වෙච්ච මුස්ලිම් පල්ලි ගැන කවුරුවත් කතා කරන්නේ නැහැ. ඒ ප්‍රහාරයෙන් විනාශ වෙච්ච මුස්ලිම් අයගේ ආර්ථිකයෙන් කතා කරන්නේ නැහැ. ඒ නිසා අපි ඊටාම පැහැදිලිව කියන්න ඕන. ඊටාම පැහැදිලිව කියන්න ඕන. අපි සිංහල දෙමළ මුස්ලිම් ප්‍රජාව හැටියට සියලු දෙනාම එකට එකතු වෙලා කටයුතු කරන්න ඕන. විශේෂයෙන්ම චෝදනාවක් තියෙනවා නම් පරීක්ෂණයක් කරලා තමයි.
ඕකේ.
ගරු සභාවට කියන්න කැමති කරුණා කරලා මන්ත්‍රීතුමා කරුණු දැන් නැත්තම් ගිහිල්ලා කරුණා කරලා ඒවා හොයලා බලලා කතා කරා. මේක පාර්ලිමේන්තු මේක තමුන්නාසේ මේ ගමේ තියෙන මේ වෙනද මේ 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 කඩයක් නෙමෙයි. කිසි වෙලාවක මම ඒ තරුණයව අරන් ගිහිල්ලා නිදහස් කරගන්න කටයුතු කරේ නැහැ. මතක තියාගන්න. ඒ අයව මම අරන් ගිහිල්ලා ඔක තමයි ඔයාලගේ තියෙන මේ පටල ගන්නවා කියලා කියන්නේ ඒකයි. හරි? මම මේක දැන් 3-4 වතාවක් පැහැදිලි කරා. ඔබතුමා දන්නේ නැතුව මඩ ගහන්න දන්නේ නැපා. මොකද මුස්ලිම් සමාජයේ වෙන විදිහකට මේ කල්පනා තමුන්නාච රෝණ කළ තියෙන එක පොඩක් ඉන්න.
නෑ
පොඩක් ඉන්න. මට මේක පැහැදිලි කරලා
දෙන්න. ඒක පිළිතුරු දෙන්න ඊට
පස්සේ. නැත්තම් මේ පිළිතුරු දෙන්න යාට මේ ඕනවනේ ඔය කියන්නයි.
නෑ නෑ දැන් මගේ අවස්ථාව නේ.
අපි අපේ
වෙලාව තියෙන මගේ අවස්ථාව. එතුමාට පිළිතුරු දෙන්න.
නෑ නෑ.
හරි. දැන්
පැහැදිලිව මේක පැහැදිලිව මරික්කාල් මන්ත්‍රීතුමා කරුණා කරලා
මම පොඩක් කියන්න
පොඩක් කියන්න නෑ මට කතා
කරන්න ඕනේ අදහස කියන්න
වෙලාව අපේ මට දෙන්න මට පැහැදිලි කරන්න පස්සේ ඉවරයි
මේ
මේක පැහැදිලි කරන්න පස්සේ ඉවරයි මේ මයිකේ නවත්තන්න
ඉස්සර
මේ මයිකේ ඉස්සර නවත්තන්න එතුමාට කියන්නයි ඔව් එයාට කියනවා වගේ අනිත් පැත්තේ මට කතාවක් තියෙනවා කියන්නේ කරු මුලසන මන්ත්‍රීතුමා
හරි
ඒ නිසා මම කියන්න කැමතියි කරුණා කරලා මේ මුස්ලිම් ජන එයා ඔයාගේ වෙලාව ඔයා ගන්න මුස්ලිම් ජනතාව අවුස්සන වැඩේ කරන්න හදන්න එපා මොකද මම පක්ෂයක මහලේකම්වරේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්වරයා විදිහට මට ජාතීන් වැදගත් නැහැ මම අන්තවාදයට විරුද්ධයි මුස්ලිම් අන්තවාදයට විරුද්ධයි දෙමළ අන්තවාදයට විරුද්ධයි සිංහල අන්තවාදයට විරුද්ධයි හරි ඒ නිසා කිසියම් වෙලාවක හිරේ ඉන්න මිනිස්සු නිදහස් කරගන්න මම කටයුතු කරේ නැහැ ඒ වගේම මේ තරුණයෝ එදා ඇති වෙන තිබිච්ච භීෂණය හෙට්ටිපොළ නගරේ මුස්ලිම් කඩවලට ගහන්න අරපු භීෂණේ නැති කෙරෙව්වේ එතන තිබිච්ච ජනගහනය අඩු කරලා ඒ අඩු කරන වගකීම් බාරගත්තේ මම හරිද
හෙට්ටිකමන්තුමා කතා කරන්න
ගරු මූලාස්නාරෝට මන්ත්‍රීතුමනේ මම එතුමාට මම මේ මට මගේ අවස්ථාව දෙන්න මගේ අවස්ථාව දෙන්න ගරු මූලාස්නාරෝට මන්ත්‍රීතුමනේ මම පුද්ගලික විශ්වාස කරනවා ජයසිර දයාසේකර මන්ත්‍රීතුමා අන්තවාදයට ඔඩු දුන්නේ හැබැයි එතුමා ඒතනට ගියේ එක ප්‍රශ්නයක් කියලා තියෙනවා ඒ පිළිබඳව කතා කරන්න ඕන කියන එකයි මම කිව්වේ ඔබතුමා අන්තවාදේ මුල පුරනවා හෝ ඒකට අනුබල දුන්නා කියලා මම කියන්නේ නැහැ මම ඔබතුමා පුද්ගලිකව දන්න පුද්ගලෙක් විදියට ඔබතුමා සමහර විට ඒ කරපු ක්‍රියාදාමයේ හොඳ චේතනාවෙන් කරපු ක්‍රියාදාමයක් වෙන්න පුළුවන් හැබැයි ඒකේ ප්‍රශ්නකාරී තත්ත්වයක් මතුවලා තියෙනවා ඔබතුමා ඒක පැහැදිලි කරන්න මම කියාගෙන ආවේ ඒ නිසා ගරු මූලාසන මන්ත්‍රීතුමනි දැන් අපේ අදහස නම් දැන් අපි තවදුරටත් මේ ත්‍රස්තවාදයට
ඔඩදුවන දෙන්නත් බෑ ජාතිවාදයට ඔඩදුවන දෙන්නත් බෑ අපි සියලු දෙනාම ශ්‍රී ලාංකික මුස්ලිම් ප්‍රජාව හැටියට වෙන්න පුළුවන් දෙමළ ප්‍රජාව වෙන්න පුළුවන් සිංහල ප්‍රජාව වෙන්න පුළුවන් තම තමන්ගේ බෞද්ධ අනන්‍යතාවය දෙමළ අනන්‍යතාවය මුස්ලිම් අනන්‍යතාවය තියාගෙන හැමදෙනාම ශ්‍රී ලාංකික ප්‍රජාව විදියට එකට එකතු වූ කාලය ඇවිල්ලා තියෙනේ දැන් මුස්ලිම් ප්‍රජාව හැටියට අපි විශ්වාස කරනවා අපි විශ්වාස කරනවා මිශ්‍ර අධ්‍යාපන ක්‍රමය ලංකාවට ගේන්න ඕන මුස්ලිම් ගම්මානයක් තියෙනකොට ඒ අයට ඒ අවර්තන සිංහල පාසලේ දෙමළ මාතෘකාව ඉගෙන ගන්න බැරි නම් ඔන්න මුස්ලිම් ඉස්කෝලයක් වැඩනවා ඒ කවුද ඒ වැරද්ද කරේ ඒ නිසා ඒක නිවැරදි කර යුතුයි දැන් මෞලවිවරුන්ට උගන්වන අධ්‍යාපනයේ මදරසා පාසල් ටික අපි ගේන්න කියන අධ්‍යාපන අමාත්‍යාංශයට ඒකටත් මුස්ලිම් ප්‍රජාව කැමතියි ඒ නිසා මේ සමාජ ප්‍රතිසංස්කරණ කරලා දේශපාලන වුමනාවන්ට ජාත්‍යන්තර වුමනාවන්ට ත්‍රස්තවාදී හෝ අන්තවාදී ක්‍රියාකාරකම් කරන අයට විරුද්ධව දැඩි දඬුවම් දීලා අපි සියලු දෙනාටම ශ්‍රී ලාංකිකයන්ට ජීවත් වෙන්න පුළුවන් සමාජයක් නිර්මාණය කර දීම වර්තමාන ආණ්ඩුවේ වගකීමක් මේක ඔඩුදුවන්න දුම්මත් ඉතිහාසය යාලේ නිවැරදි කරන්න බැරි වේවි ඒ නිසා වහාම මේ ක්‍රියා ටික මේ රජයේ අර්ථයේ ක්‍රියාත්මක කළ යුතුයි කියලා ඉවරලා අපි කියනවා බොහොම ස්තුතියි
ස්තුතියි ස්තුති ගල්වන්තුමා එක්ක පසු විමල් වීරවංශ ගරු මන්තුමා විනාඩි 11ක් තියෙනවා මතුමාට
ගරු මුලසනාරුවේ මන්ත්‍රීතුමනි පාස්කු ඉරිදා ප්‍රහාරයට මාසයක් සම්පූර්ණ වෙන මේ දවසේ ඒ අවාසනාවන්ත මිලේච්ඡ වහබ්වාදී කොටි වහබ්වාදී ත්‍රස්තවාදීන්ගේ ඒ ප්‍රහාරයට ගොදුරු වෙලා මරාගෙන මැරෙන ප්‍රහාරයට ගොදුරු වෙලා මියගිය 300කට වැඩි ඒ අහිංසක දූදරුවන්ට දෙමාපියන්ට නැවත වතාවක් අපි අපේ සංවේගය පළ කරනවා ඒ වගේම ඒ මියගිය සියලු දෙනාටම යුක්තිය ඉටු කිරීමේ සදාචාරාත්මක වගකීමක් මේ පාර්ලිමේන්තුවේ සිටින අපි සියලු දෙනා සතුවම තිබෙනවා මම සතුට වෙනවා මරික්කාර මන්ත්‍රීතුමා එතුමා මේ රටට අදාළ වෙන කරුණු පිළිබඳව අපි අනාවරණය කරනවා සත්භාවයෙන් ඔබතුමා ඒ අපි කියන කරුණු සත්‍ය නම් ඔබතුමා ඉන්න පැත්ත මොන පැත්ත වුණත් එවැනි අනතුරකදී ඊට විරුද්ධව හිට ගන්නවා කියලා මම හිතන්නේ අද මේ රට ඇවිල්ලා තින්නේ මරික්කාර මන්ත්‍රීතුමා පක්ෂයේද ජාතිකත්වයේද එහෙම නැත්නම් කතා කරන භාෂාවද ආගමද යනාදීයට වඩා මේ රටට වෙමින් පවතින කුමක්ද කියන ප්‍රශ්නේ අපි ඉදිරිපිට තියෙන්නේ ලිබියාව විනාශ වුණාම සියලු දෙනාම ගොදුරු සිරියාව විනාශ වුණාම සියලු දෙනාම ගොදුරු ඔබ දන්නවා සෝෆා ගිය කියන ගිවිසුම ඒ සෝෆා කියන ගිවිසුම අත්සන් කරන්න සාකච්ඡා යනවා කියලා කිරියල සභාපතිතුමා සභානායකතුමා පිළිගත්තා ඒකෙන් තමයි ඇමරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුව හා ඊට සම්බන්ධ කොන්ත්‍රාත්කරුවන් එන්නේ එන සියලුම දෙනාටම තානාපති මුක්තිය දෙන්න ඒ ගිවිසුමේ තමයි සදාන් වෙන්නේ ඒ විතරක් නෙවෙයි ඔවුන් මේ රටේ අපරාධයක් කරොත් ඔවුන්ට එරෙහිව ලංකාවේ නීතිය බලපවත්වන්නේ නැහැ කියලා තින්නෙත් ඒ ගිවිසුමේ ඔවුන්ට අදාළව පියවර ගන්න ඇමරිකානු නීතියට අනුවයි කියලා කියන එකක් තින්නේ මේ ගිවිසුමේ ACSA ගිවිසුම 2007 ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම්තුමා හැටියට ඉන්නකොට කොළ 10ක ගිවිසුමක් ඒක තිබුණේ දෙරටේ නාවික හමුදා යාත්‍රාව තෙල් ගහන්න වෙනත් පහසුකම් සපයන් ඒ වගේ දේවල් හැබැයි මේක පිටු 80කට වඩා වැඩි ප්‍රමාණයකට අද ලොකු කරලා තියෙනවා මේක තියෙනවා කොළ අපේ වරායවල් ගුවන්තොටුපළවල් සහ අභ්‍යන්තරව කඳවුරු පිහිටුවීමේ අයිතියත් ඒකෙන් අන්තර්ගත වෙලා තියෙනවා මේවා අපි කියන්නේ අපිට තියෙන මේ මොකක්වත් දෙයකට නෙමෙයි දේශපාලනේ වාසි ගන්නව නම් මේවා කතා කරන්න ඕනේ නැහැ මේ වෙච්ච දේවල් වලට ආවේගය උස්සලා මේ රට වෙන තැනකට ගෙනියන්න පුළුවන් ඒක නෙවෙයි අපේ ඌමනාව ඒ නිසා අද ඇමරිකානු තානාපතිනි යනවා මල්වට්ටිය අරගෙන කතරගම වෙසක් දවසේ ඔබතුමා බලන්න මේ සිද්ධිය වෙලා දවස් 4න් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂ නියෝජිතයෙක් එනවා ඒගොල්ලෝ හිතුවේ 4වෙනි දවස වෙනකොට ඉස්ලාම් පල්ලි ගිනි ගනි 4වෙනි දවස වෙනකොට කඩු වලින් කපාගෙන මරාගෙන පාරේ වැටලා තියයි එතෙන්ට වැටෙන රටක් කියලා හිතාගෙන තමයි 4වෙනි දවස වෙනකොට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂ නියෝජිතය ලංකාවට ආවේ ඒ නිසා මේ ඇවිල්ලා අර සිරියාවට ටියුනීසියාවට මේ දැන් ඉන්න ඇමරිකානු තානාපතිනේ කලින් හිටියේ කොහෙද ටියුනීසියාවේ හිටියා මෙතුමිය සිරියාවේ හිටියා මැද පෙරදිග අර්බුදයට පත්වෙච්ච මේ වගේ විනාශයන්ට ලක් කරපු රටවල් ගණනාවක හිටියා ඒ නිසා මේ වෙන්නේ මොකද්ද කියලා හරියට තේරුම් ගන්න ඇමරිකා එක්සත් ජනපද මිලිටරි තිප්පොළක් බවට ලංකාව පත් කර ගැනීමේ වෑයම ඒකට නිකං කරන්න බෑ විශේෂ තත්වයක් ඇති වෙන්න ඕනේ එල්ටීටී පරාජයට පත් කරාට පස්සේ විශේෂ තත්වයක් ඇති වෙන්නේ නැහැ අන්න ඒකට තමයි මේ අර වහබ්වාදී මරාගෙන මැරෙන බෝම්බකාරයෝ පාවිච්චි වුණේ ඒ නිසා මුස්ලිම් නායකයන්ගෙත් වගකීමක් තිබෙනවා තමන්ගේ සමාජයෙන් මරාගෙන මැරෙන මිනිහෙක් නිර්මාණය වෙන්න තියෙන වාතාවරණය නැති කරන එක තමන්ගේ සමාජයෙන්
මරාගෙන මැරෙන මිනිහෙක් නිර්මාණය වෙන්න තියෙන අනතුර පහකරන එක තමන්ගේ සමාජයේ ඒකට තියෙනවා නම් හේතු ඒ හේතු ඉවත් කරන එක ඒක මුස්ලිම් සමාජය ආරක්ෂාවත් දෙමළ සමාජය ආරක්ෂාවත් සිංහල සමාජය ආරක්ෂාවත් අපි කාගේත් ආරක්ෂාව වෙනුවෙන් විය යුතු දෙයක් ඒ නිසා මේක ISIS කියලා පිටරට නමකට හේතු කරලා ඇතුලෙන් මේ ඇතුලෙන් මේ මිනිමරුව නිර්මාණය වුණේ මේ රට ඇතුලේ ජීවත් වෙච්ච අයයි ඒ ත්‍රස්තවාදීයෝ වුණේ මරාගෙන මැරුණේ ඒ නිසා මේකේ වගකීමෙන් ගැලවෙන්න බෑ අනිත් එක ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි මට කලින් කතා කරපු මන්ත්‍රීතුමත් කිව්වා ටවුන් හෝල් එකේ පාර වහලා ඇමති කෙනෙක් යනවා මිනිසු තමන්ගේ වාහන පොලිමේ නවත්තන් හෝන් ගහලා විරෝධය පළ කරනවා හිතන්න මොනතරම් ආවේගයක් කේන්තියක් මේ මිනිස්සු දරාගෙන ඉන්නවද ඒ කේන්තිය ආවේගයයි එක සෙල්ලම් කරන්න එපා ඇමති කෙනෙක් යනකොට මොන බම්බුවකටද පාරවල් වහන්නේ ඇමති කවුද ඒ නිසා තවදුරටත් මේ රටේ මහජනයාගේ මේ වේදනාව තුනී කරනවා මිසක් මේ පීඩනය වැඩි කරන පියවර ගන්න එපා ඒ විතරක් නෙවෙයි දැන් බලන්න අපි බාර දුන්න විශ්වාස භංග යෝජනාවක් අමාත්‍ය රිෂාඩ් වදුරුදීන්ට එරෙහිව අපට ආරංචි අද උදේ එක්සත් ජාතික පක්ෂ කණ්ඩායම් රැස්වීමේ රිෂාඩ් වදුරුදීන් තමුන්නාස්සලාගේ ආණ්ඩුවේ පැවැත්මට බොහොම තර්ජනයක් එල්ල කරලා තියෙනවා මට විරුද්ධව ඡන්දය දෙනවා කියලා එක්සත් ජාතික පක්ෂ සමහර මන්ත්‍රීවරු කියනවා එහෙම වුණොත් මම ආණ්ඩුවෙන් අයින් වෙනවා එහෙම වුණොත් කොහොමද ආණ්ඩු ගෙනියන්නේ කියලා බලමු කියලා තර්ජනය කරාලු ඒ විතරක් නෙමෙයි මුජිබර් රහ්මාන් මන්ත්‍රීතුමත් කිව්ලු මාත් එහෙම වුණොත් අයින් වෙනවා කියලා දැන් රිෂාඩ් වදුරුදීන් තමුන්නාන්සලගේ ආණ්ඩුවෙන් අයින් වෙනවා අයින් වුණොත් ආණ්ඩුව මන්ඤ්ඤං වෙනවා ඒ හින්දා රිෂාඩ් වදුරුදීන් රකින්නවා ඒක තමයි අද පක්ෂ නායක රැස්වීම තිබ්බ දැන් ටිකකට කලින් හවස 3ට කිරියල සභානායකතුමා මොකද කිව්වේ ඊනියා තේරින් කාර්ක සභාවක් දානවලු හෙට ඒක සති 3ක් යනවලු ඊට පස්සේ තමයි මේකට දිනේ දෙන්නේ කියලා අන්න මේක මගේ අරලා යන්න හද දාපු ටොපිය තමයි තේරින් කාර්ක සභාව ඒ නිසා ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි මේ රටේ වේදනාවට පත්වච්ච සිංහල ජනයා මේ රටේ වේදනාවට පත්වච්ච මුස්ලිම් ජනයා මේ රටේ වේදනාවට පත්වච්ච සිංහල දෙමළ කිතුනුවා මේ හැමෝම බලාගෙන ඉන්නවා මේ වහබ්වාදී අන්තවාදයේ උඩගෙඩි දෙන ආණ්ඩුවේ ඇමතිවරයාගේ ක්‍රියාකලාපය ගැන හොයන්න ඇයි කට උත්තරයක්වත් ගන්නෙ නැහැ දාසිනි ජයසේකර මන්ත්‍රීතුමා එතෙන්ට ගිහිල්ලා ගින්න නිවන්න ගියා ඒකේ රූප රාමුව දැක්ක ගත්ත කට උත්තර දිලුංගමනුගම මන්ත්‍රීතුමා අර නුවර ප්‍රදේශයේ ඇති වෙච්ච ගින්නේදී ගින්න නිවන්න ගියා අන්න දැන් අර සමන් ප්‍රියංකර කියලා අපේ වයඹ පළාත් සභා මන්ත්‍රීතුමෙකුත් එතුමා ගියේ DID ලත් එක්ක පොලිසියත් එක්ක ගිහිල්ලා මේ ගින්න නිවන්න ගියේ දැන් එතුමවත් අත්අඩංගුවට ගන්න හොයනවා තමුන්නාන්සලා විපක්ෂය මර්ධනය කරන්න මේක තුරුම්පුවක් කරගෙන තියෙන්නේ ඒ පටු විදියටයි තමුන්නාන්සලා මේ ප්‍රශ්නය අද කළමනාකරණය කරන්නේ නමුත් ගම්වල මුස්ලිම් ජනයා දන්නවා ඒ ආවේ කවුද කියලා මුස්ලිම් කඩේ සිංහල කඩේ වෙන් කරගන්න බැරි අය මුස්ලිම් කඩ කියලා සිංහල කඩේ පුච්චපු අය ඒකෙන් පේනවා පිටින් ආපු අය කටින් පිටින් කට්ටියක් ඇවිල්ලා එච්චර දෙයක් කරනකන් නීතිය ක්‍රියාත්මක නොවුනේ ඇයි නීතිය ක්‍රියාත්මක නොකළේ අපිද නීතිය ක්‍රියාත්මක කිරීමේ වගකීම තියෙන කාටද ඒ නිසා අර 83 කළු ජූලියෙන් පස්සේ එදා තිබිච්ච විරුද්ධ පක්ෂ බලවේග මර්ධනය කරන්න ඒක පාවිච්චි කළා වගේ ඒ ජේ.ආර්. මාමගේ බෑන දැන් බලන්නේ මේක පාවිච්චි කරන්න මේ රටේ විපක්ෂය මර්ධනය කරන්න ඒ නිසා එතනට වැටෙන්න දෙන්න නැතුව කරුණාකරලා පුළුල් විදියට මේ පින්තූරේ දකින්න ඔබටත් මටත් අපි කාටත් වුමනාද අක්කර 7000 ත්‍රිකුණාමලයේ ඇමරිකානු කඳවුරක් හැදෙන දිනයක් උදා වෙනවා දකින්න ඔබට ඕනද ඇමරිකාව කඳවුරක් දාගත්තු හැමතැනක්ම පැරලයිස් කරලා නතර කළේ තුනට හතරට බෙදනවා අවි ආයුධ හැම පැත්තටම බෙදනවා එකිනෙකා වෙඩි තියාගන්නවා මරා ගන්නවා එතෙන්ට තමයි මේ ගෙනියන්න හදන්නේ මල්වට්ටි අරගෙන ඇමරිකානු තානාපතිනිය පන්සල් යන්නේ නිකන් නෙවෙයි ඒ නිසා තේරුම් ගන්න මුස්ලිම් ජනතාවගේ වහබ්වාදී අන්තවාදයට වැටිච්ච මිනිස්සු නොදැන වුණත් ඔය ඉතු කරන්නේ ඇමරිකාවට පාවඩේලන මරාගෙන ඉන්න ඒකයි මේ කරන්න යන්නේ මේ ඔය සිද්ධියෙන් පස්සේ සිංහල සමාජයේ ආවේගය මකන්න ඒ වේදනාව තුනී කරලා ප්‍රහාරාත්මක පියවරකට නොයන එක යන එක වළක්ව ගන්න අපි අපට කරන්න පුළුවන් උපරිම මැදිහත් වීම කළා තමුන්නාසලා කතා නොකලට ඒක නොදන්නව නෙවෙයි අපිට ඕනුනේ නැහැ සිංහල සමාජයයි මුස්ලිම් සමාජයයි පාරේ මරාගෙන තැනට බේරටපත් කරන්න එහෙම වුණා නම් වාසිය මුස්ලිම් අයටවත් සිංහල අයටවත් දෙමළ අයටවත් නෙවෙයි වාසිය අන්න ඇමරිකානු න්‍යාය පත්‍රයට ඇමරිකාව බලන්නේ විශේෂ තත්වයක් ඕන නිකන් තත්වකදී ඇමරිකානු හමුදා මේක අත්සට බින්න බහින්න බෑ දැන් අස්සම් කරන්න නියමිත ACSA ගිවිසුමේ වදන්දි තියෙනවා ඒක අස්සම් කරාට පස්සෙත් ඒකේ තියෙන්නේ විශේෂ තත්වයකදී ඇමරිකානු හමුදාවන්ට ලංකාවට ඇතුළු වීමට අයිතිය ලැබෙන විදියට විශේෂ තත්වය නිකන් එන්නේ නැහැ හදන්න ඕන හදන්න සෞදි අරාබියා හරහා සල්ලි පොම්ප කරන්න ඕන සෞදි අරාබිය හරහා සල්ලි පොම්ප කරනකොට වැඩේ කරන අය ඉන්න ඕන. ඒකට සපෝට් කරන අය ඉන්න ඕන. ඒකට ඇමතිවරු ඉන්න ඕන. ඒ විතරක් නෙවෙයි විදේශ විනිමය පනතෙන් මහ බැංකුවේ අධීක්ෂණයෙන් තොරව මේ රටට විදේශ මුදල් ගෙන ඒමට නොහැකි වන විදියට තිබිච්ච පනත වගන්තිත් සංශෝධනය කළා. අන්න ඒ සල්ලි වලට ලේසියෙන් එන්න පාර කැපුණා. ඒ නිසා සල්ලි ආවා. ඒ සල්ලි වලින් මේ වහබ්වාදී උමතුව තව තව ප්‍රවර්ධනය කළා. ඒ උමතුව ප්‍රවර්ධනය කරලා ඒක තර්කානුකූල ප්‍රතිඵලය තමයි බුද්ධියන් සකර්මණය කළා. ඊළඟට වෙච්ච දේ තමයි මේ ප්‍රහාර. ඒ නිසා අන්න විශේෂ තත්වයේ ඇමරිකා එක්සත් ජනපදයට උල්මනා කරන විශේෂ තත්වය තමයි මේ පිළියෙල කරන්න ගියේ. ඒගොල්ලන්ට ඕන තරමට මේක උනේ නැහැ. මේ රටේ වාසනාවකට දෙවෙනි වටේ ප්‍රහාරාත්මක පියවර ගන්න හිටපු අය වත්තඩංගුවට ගන්න පුළුවන් වුණා. අර සයින්දු මර්දුවලදී මරාගත්තු මිනිස්සු, තමන් මරාගත්තු මිනිස්සු අනිවාර්යෙන් ඊළඟ වටේ දෙවෙනි ප්‍රහාරයට අදාළ මිනිස්සු විය හැකි. අපි ස්තුතිවන්ත වෙනවා ඒ ගමේ මුස්ලිම් පුරවැසියෙක් තමයි ආරක්ෂක හමුදාවලට ඒ ඔත්තුව දුන්නේ. ඒ ඔත්තුව දුන්නහම තමයි දෙවෙනි ප්‍රහාරය වළක්ව ගන්න පුළුවන් වුණේ. නැගෙනහිර පළාතේ සමහර ප්‍රදේශ තියෙනවා, ඒවා ලංකා රජයේ ප්‍රදේශ නෙවෙයි. ඒවා නීතිය වහබ්වාදය, ඒවා නීතිය ශරියා නීතිය. අපි නෙවෙයි කියන්නේ ඒවා ජීවත් වෙන මුස්ලිම් මධ්‍යස්ථ මිනිස්සු. ඒ නිසා එහෙම කඳවුරු එහෙම මුදානොගත් ප්‍රදේශ මේ රටේ තියෙන්න බෑ. මේ රටේ එක නීතියක් තියෙන්න ඕනේ. විවාහ නීතිය හැමෝටම එක වෙන්න ඕනේ. මේ රටේ එක අන්තවාදයේ පතුරවන්න පාසල් තියෙන්න බෑ. අනුන් මරන්න උගන්නන වහබ්වාදයේ පතුරවන ආයතන තියෙන්න බෑ. අපි සියලු දෙනාම රැකෙන්නේ, අපි සියලු දෙනාටම සමගියෙන් ජීවත් වෙන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ අනතුරට බලපාන කරුණු තේරුම් අරගෙන ඒවා නතර කරන්න ඕන. එහෙම නැතුව අපි මේකෙන් දේශපාලන ෆුට්බෝල් ගහන්න බැලුවොත් තමුන්වහන්සේලා බලනවා විපක්ෂයේ කට්ටිය හිරේ දාන්න මේක පාවිච්චි කරන්න. අපි බලනවා තව මොකක් හරි වාසියක් ගන්න. අන්නේ වගකීම් විරහිත අගති දායක මනසින් මේ දිහා බැලිය යුතු නැහැ. මේක අපි සියලු දෙනාගේම බෙල්ලට කඩුව තියෙන තැන. මේක අපි අනේ මහත්වෙ ඉන්න. මේක අපි සියලු දෙනාගේම, මේක අපි සියලු දෙනා මට තියෙන පුංචි කාලය කරුණාකරලා දෙන්න. මේක අපි සියලු දෙනාගේම ඉරණමත් එක බැඳිච්ච තැන. ඒ නිසා අපි අපිට අවංක වෙන්න ඕනේ. අපේ පක්ෂය, අපේ ජාතිකත්වය, අපේ ආගම, ඒ සියල්ලට වඩා අපිට උඩින් මේ එන අපමත පතිත වීමට නියමිත ඒ ඇමරිකානු උගුල, ඒකෙන් මේ රට බේරගන්න ඕනේ. එහෙම නොවුනොත් මේ රටේ තමුන්නාසලා අපි කාටත් අනාගත කතාවක් ඉතුරු වෙන්නේ නැහැ. ඒ දෙසට අවධානය යොමු කරමු. ඒ දෙසට අවධානය යොමු කරන් අඩු ගානේ මේ රටේ පොදු ජනතාව බලන් ඉන්නවා. අපි උත්සාහ කළා ලබන සතියේ දවසක් ගන්න.
තුමාගේ කාලය අවසන්.
මම ඊට ඉවස කරනවා. ලබන සතියේ දවසක් දාගන්න රිෂාඩ් බදුරුදීන්ගේ විශ්වාස භංගයට. ඇයි ඒකට බය? ඇයි ඒක දෙන්නේ නැත්තේ? ඇයි ඒ විවාදය මගහරින්නේ? ඇයි ඇයි වෙන වෙන මාතෘකා දාලා ඒක කරහරින්නේ? රිෂාඩ් බදුරුදීන්ව රකින්නේ මේ ආණ්ඩුව, අන්තවාදය රකින්නේ මේ ආණ්ඩුව, වහබ්වාදයේ දේශපාලන ගුරුවරු රකින්නේ මේ ආණ්ඩුව. එහෙම ආණ්ඩුවකින් සාධාරණයක් මේ රටට ිටුවේද? ඒ නිසා අපි තා ඕනකමින් කියනවා රිෂාඩ් බදුරුදීන්ගේ විශ්වාස භංගය කතානායකතුමාටත් කියනවා. එතුමා සිංහල බෞද්ධ මහා ප්‍රතිරූපයක්නේ මවාගෙන ඉන්නේ. අපි එතුමාට කියනවා ආණ්ඩුව මොනවා කිව්වත් අපට විශ්වාස භංගයට ලබන සතිය දෙන්න. එහෙම නැත්තම් මේ රටේ මහජනතාවත් එක්ක ඇවිල්ලා මේ පාර්ලිමේන්තුව වටලන්න උනත් අපි සූදානම් කියන කවදාාරණය කරමින් මගේ කතාව අවසන් කරනවා. ඔබතුමාට බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි. ඊළඟට තුෂාර ඉඳුනිල් ගර්මන්තුම ඔබතුමාට විනාඩි 7ක කාලයක් තියෙනවා. ඕඩර් ප්ලීස්. ශ්‍රියානි විජේවික්‍රම මන්ත්‍රී මූලාසනයට සඳහන්.
බොහොම ස්තුතියි ගරු මූලාසනයේ මන්ත්‍රීතුමියනි. මම දැක්කා විමල් වීරවංශ මහත්තයත් බොහොම කුරප් වෙච්ච හඬකින් බොහොම ආවේගෙන් කතා කරනවා. විශේෂයෙන් පහුගිය පාස්කු ඉරිදා ඇතිවෙච්ච ප්‍රහාරයෙන් පස්සේ සති දෙක තුනක් ගියාට පස්සේ විශාල ප්‍රහාරයක් මගේ පළාතට එල්ල වුණා. මේ වයඹ පළාතේ මම නියෝජනය කරන මගේ පණුවස්සෝර ආසනයට තමයි ඒ දෙවෙනි පාර මුස්ලිම් අය වෙනුවෙන් එල්ලකරු ප්‍රහාරයේ බරපතලම පීඩනය මට දැනුනේ. විශේෂයෙන් වෙළඳසල් 100කට ආසන්න ප්‍රමාණයක්, නිවාස 100කට ආසන්න ප්‍රමාණයක්, එතකොට මුස්ලිම් දේවස්ථාන 12ක් 15ක් වගේ ප්‍රමාණයක් කැඩිලා බිඳිලා විනාශ වෙලා ඒවා අලාභහානියට පත් වුණා. එතකොට ඒ තිබිච්ච භීෂණය අපි දැක්කා. විමල් වීරවංශ මහත්තයා මම අහගෙන ජාතික රූපවාහිනියෙන් තුෂාර ඉඳුනිල්ලා කොහෙද කලින් දවසේ හැන්දෑවේ හිටියේ කියලාත් ඇහුවා. ඒ කියන්නේ නිරන්තරයෙන් අපි දැක්කා මේ අය මේ ප්‍රහාරයන් වල වගකීම අපිට අපේ පැත්තට අපේ සාක්කුවට අපේ පොකට් එකට දාන්න හදන බවක් අපි දැක්කා. පොලිසිය හමුදාව බලන් හිටියේ කියන එක තමුන්නාන්සේ අහන්න ඕන. අපෙන් නෙමෙයි, තමුන්නාන්සලාගේ ජනාධිපතිතුමාගෙන් අහන්න ඕනේ. අපේද? එහෙනම් අපේද ජනාධිපති? තමුන්නාන්සලා එක්ක අවේලානේ ජනාධිපතිලා එක්ක අවේලා අපේ ආණ්ඩුව හොරගම් කරුවේ. පොලිසිය හමුදාව බලන් හිටියේ කියන එක තමුන්නාන්සේ අහන්න, තමුන්නාන්සේ ජනාධිපතිගේ. හරි. පොලිසිය හමුදාව බලන් හිටියේ ඇයි කියන එක? මගේ වෙලාව.
ගරු මන්ත්‍රීතුමා
බාධා කරන්න එපා. මගේ වෙලාව මේ.
බාධා කරන්න එපා
ගරු මන්ත්‍රීතුමනේ. මගේ වෙලාව. එතනදී විශේෂ සෙද්දේ නවත්තන්න ඕක. මගේ වෙලාව. ඔව්. දැන් මේ විමල් වේරවස මහත්තයා කියනවා පොලිසිය හමුදාව බලන් හිටියේ කියලා. පොලිසිය හමුදාව අපේද? මේ රටේ නීතිය පාලනය කරන්න, සාමය ආරක්ෂා කරන්න, ආරක්ෂක හමුදාව පාලනය කරන්න. ඇයි හද්දේන්නේ අපිද? අපෙන් ආණ්ඩුව පැහැර අරගෙන බොහොම වැඳ නමස්කාර වෙලා දෙකට නැමිලා අර පුළුවන් තරම් මෛත්‍රීපාල සිරිසේන මහත්තයාට බැනලා අපහාස කරලා කියන්න තියෙන නම් හිටන් හුටන් 60 අමාරක් කියලා ආපහු බලන්න එපා. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ගාව දෙකට නැමිලා මම හිතුවේ කොන්දක් තියනවා කියලා මේ කලින් මම මේ පාර්ලිමේන්තුවට එන්න කලින්. මේ කටේ තියෙන සද්ද නෑ ගරු මූලාසනේ මන්ත්‍රීතුමියනි, තනතුරක් ළඟට දීලා ජුක් ජුක් කියපුවාම අපි දැක්කා ඒ දින 52 බොහොම සාඩම්බරේට හැමතිකමක් එහෙම ගත්ත විමල් වීරවාස මහත්තයා. එහෙම අරගෙන මේ එතුමල්ලගේ ජනාධිපතිතුමා අතේ තමයි නීතිය හා සාමය තියෙන්නේ. ඉතින් දෙයියනේ, අපිට මේ චෝදනා එල්ල කරන එක මම විශේෂයෙන් ප්‍රතික්ෂේප කරනවා. මට කියන්න අවශ්‍ය වෙන්නේ එදා දවසේ නාමල් කුමාරලා හෙට්ටිපොළ නගරයට ඇවිල්ලා හිටියා. නාමල් කුමාරලා අපේ අයද? අපි දැක්කා පහුගිය අවස්ථාවේදී නාමල් කුමාරලා එක්ක මෙතුමල්ලා විශාල ඩීල් එකක්, විශාල දෙයක් කරා. අපේ ආණ්ඩුව හඩාවට්ටන්න, අපේ ආණ්ඩුවට චෝදනා කරන්න, ජනාධිපතිතුමා ඝාතනය කරන්න හැදුවා, ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ඝාතනය කරන්න හැදුවා. එහෙම තමයි මේ නාමල් කුමාරලා මේගොල්ලන්ගේ කොම්පැනිේ බඩුවා. ඒ කොම්පැනිේ බඩුව ඇවිල්ලා හිටියා මගේ හෙට්ටිපොළ නගරයට. හෙට්ටිපොළ නගරයට ඇවිල්ලා මගේ හෙට්ටිපොළ නගරය ගෙන තිබ්බා. දැන් යනවා යන්න, මම වහගෙන ඉන්න බැරුව. යන්න ලැජ්ජයි. ඉතින් එහෙම බඩු ටිකක් තමයි මගේ හෙට්ටිපොළ නගරේ ගෙන තිබ්බේ. මතක තියාගන්න, මං ඒ පල්ලිවලට ගියපහම ඒ පල්ලිවල සමහර අය කිව්වේ මොකද්ද? අපිට ඇයි මෙහෙම කරන්නේ? සහරාල්ලාගේ ගොඩට අපිව මේ ඇදලා දාන්න හදන්නේ ඇයි මේ අය? එහෙමයි කිව්වේ. එතකොට අපි දැක්කා කළු ජූලිය ඒ නගරවල හිටපු දෙමළ ව්‍යාපාරිකයන් අපි කඩලා බිඳලා කුඩු කරලා ගිනි තියලා අපි යාපනයට යව්වා. ඒ යාපනයට යවපුවාම ප්‍රභාකරන්ලට අපි සේනාව සංවිධානය කරලා දුන්නා. සත්භාවයෙන් කැපවීමෙන් ප්‍රභාකරන්ලට අපි සේනාව සපයලා දුන්නා. කළු ජූලි අපි ඒ කරපු අන්තනෝමතික වැඩවලින්. ඒ වගේ තමයි මේ අපේ දේශ ප්‍රේමීන් මේ කරන්නේ. සහරාල්ල වගේ අන්තවාදීන්ට සේනාව සංවිධානය කරලා දෙන එක තමයි අපි මේ කරන්නේ. ඉතින් මේක මම අහන්නේ ජාති ප්‍රේමයේද, දේශ ප්‍රේමයේද, දේශ ද්‍රෝහිභාවයේද කියන එක මම විශේෂයෙන් මේ අවස්ථාවේදී මම අහන්න කැමතියි. මම කියනවා දැන් පාස්කු ඉරිදා සිද්ධ වුණේ එක. ඒ සහරාල්ලක තිබිච්ච අන්තවාදී ප්‍රහාරයක් තමයි පාස්කු ඉරිදා සිද්ධ වුණේ. හැබැයි ආයේ ආපහු සමාජයේ යහපත් වෙලා නිමීගෙන ගිහිල්ලා සති දෙක තුනක් මේ සමාජයේ සංසුන් වෙන්න පටන් ගත්තට පස්සේ ආයේ ආපහු නැවත ක්‍රියාත්මක වුණේ තව දෙයක්. මම පැහැදිලිවම චෝදනා කරනවා ඒක පිටිපස්සේ තිබුණ දේශපාලන බලවේගයක්. ඔය විමල් වීරවංශ මහත්තයා කණ්ඩායම තමයි ඒක පිටිපස්සේ හිටියේ. ඒ අපේ ගම්වල දන්නාය දන්නවා කවුද හිටියේ කියන එක. ගම්වල හිටපු පොහොට්ටුවේ ඉන්න ප්‍රාදේශීය නායකයෝ තමයි ඒක මෙහෙව්වේ. පටන් ගත්ත නිකන් පොදු මාත්‍රකාවලින්. එහෙම කරලා මේ අයට අවශ්‍යයි අපේ රට අස්ථාවර කරන්න. ඒ අය කැමති වුණා අපේ රටේ හැමදාම පාසල් ටික වැහෙනවට, සංචාර කර්මාන්තය අකර්මණ්‍ය වෙනවට, ආර්ථිකය විනාශ වෙලා යනවට. මේ අය නිරන්තරයෙන්ම ප්‍රාර්ථනා කර අපේ රට ගිනිගොඩක් බවට පත් වෙන්න. ඒ නිසා තමයි මේ යන්තම් සමාජය සුවපත් වෙලා සංසුන් වෙලා තිබිච්ච අවස්ථාවක මේ ප්‍රහාරයන් සලසුම් කරේ. ඉතින් මේ අය පුළුවන් තරම් දැන් අපිට චෝදනා කරනවා. එක පැත්තකින් මේ අය මේ කටයුත්ත සිද්ධ කරනවා. ඒ සිද්ධ කරන ගමන් අපිට චෝදනා කරනවා අපි මේ ඇමරිකන් කුමන්ත්‍රණයකට අහුවෙලා ඇමරිකන් න්‍යාය පත්‍රයකට අනුව පවතින ආණ්ඩුව තමයි මේ රටේ කලබල ඇති කරන්න කියන්නේ. මොන තර්කයක්ද මේ? අපි කැමතිද අපේ රටේ ගිනි තියලා අපේ රටේ කලබල ඇති කරලා අපේ රටේ පාසල් වහලා අපේ රටේ ආර්ථිකය විනාශ කරනවට අපි කැමතිද?
ගරු මන්ත්‍රීතුමාට විනාඩියක් කාලයක් තියෙන්නේ.
මට හම් වෙනවා මේ අපේ හෙක්ටර් අප්පහල් මන්ත්‍රීමාගේ කාලේ. ඉතින් ඒ නිසා මම විශේෂයෙන් කියනවා අපි ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු හැටියට අපි මේ රටේ ගිනි තියන්න උත්සාහ කරන පිරිසක් නෙමෙයි අපි මේ රටේ ගිනි නිවන්න උත්සාහ කරන කණ්ඩායමක් බවටත් මම විශේෂයෙන් මේ අවස්ථාවේදී කියනවා. ඒකම විමල් වීරවංශ මහත්තයා දැන් මෙතන අමු පච බේකලයක් අතහැරියා. දැන් අද 11:00 කමිටු කාමරයක අපේ කණ්ඩායම් රැස්වීම තිබුණා. කණ්ඩායම් රැස්වීමේදී අපි කතා කරපු විවිධ මාතෘකා එක්ක රිෂාඩ් බදෝදින් මහත්තයා ගැනත් අපි කතා කළා තමයි. ඒ විශ්වාස භංගයට අපි මොකද්ද කරන්න කියන එක අපි කතා කළා. මේගොල්ලොම පුරසාරම් දරනවා අපි දැක්කා. මේ විශ්වාස භංගයේ දිනුවත් අපි දිනුම්, මේ විශ්වාස භංගයේ පෙරදුනත් අපි දිනුම් කියලා මේ අයම ප්‍රකාශ කරන උඩඟු ප්‍රකාශ අපි දැක්කා. එතකොට මේ තියෙන ජාත්‍යාලයද? එතකොට මේ තියෙන දේශ හිතශීභාවයද? දැන් මේ සේරම ටික එකහො කරලා රිෂාඩ් බදෝදින් කියන දෙහිගෙඩිය කපපුහම අපේ රටේ මේ අර්බුදය විසඳනවද? මේ දැන් සේරම දොස් ටික රිෂාඩ් බදෝදින් කියන දෙහිගෙඩියට ආරෝපණය කරලා ඕන් නමෝ නමෝ කරසුවා දිෂ්ටි දිෂ්ටි කියන දෙහිගෙඩිය කපපුහම අපේ මේ ජාතිවාදය සුවපත් කරනවද? නෑ. මෙතන බලාපොරොත්තු වෙන්නේ දිනුවත් දිනුම් පෙරදුනත් දිනුම් කියන කාරණයෙන් බලාපොරොත්තු වෙන්නේ මේ ඇතිවෙච්ච සිද්ධිය කේන්ද්‍ර කරගෙන අපේ මේ ආණ්ඩුව නැවත වාරයක් පැහැර ගන්න මේ කුමන්ත්‍රණය කරන්නේ. ඒ නිසා අපි රිෂාඩ් බදෝදින් නැමැතුමා ඇමතිවරයා එහෙම කිව්වේ නෑ. මම මෙහෙම වුණොත් ආණ්ඩුවෙන් යනවා උඹලගේ ආණ්ඩුව කඩාවටනවා කියලා කිව්වේ නෑ. ඔහු කිව්වා මෙහෙම චෝදනා තියනවා නම් මම කැමති මේ ඇමතිකම් වලින් ඉවත් වෙන්න කියලා ඔහු කිව්වා. එතකොට එතනදී ඇති වුණ විවිධ අදහස් එක්ක අපි කතා කරා. දැන් රිෂාඩ් බදෝදින් කියන ඇමතිවරයාට විරුද්ධව මොන හරි චෝදනාවක් තියෙනවා නම් ඒ චෝදනාව ඔප්පු වෙනවා නම් මේ රටේ මේ පාර්ලිමේන්තුවේ 225න් එක මන්ත්‍රීවරයෙක් හැටියට පැහැදිලිවම මම මේ විශ්වාස භංගයට පක්ෂවාත උස්සනවා. රිෂාඩ් බදෝදින් ඇමතිවරයාට විරුද්ධව මම අත උස්සනවා. හැබැයි මේක උපයෝගී කරගෙන දේශපාලන න්‍යාය පත්‍රයක් හැටියට මේක අරගෙන මේ ආණ්ඩුව වට්ටන්න රිෂාඩ් බදෝදින් කියන දෙහිගෙඩිය කපලා මේ අනිත් පැත්තට ආණ්ඩුව ගන්න හදන කුමන්ත්‍රණයක් තියෙනවා නම් අපි කිව්වේ පාර්ලිමේන්තුවේ තේරීම්කාරක සභාවක් පත් කරලා ඒ තේරීම්කාරක සභාවට එක්සත් ජාතික පක්ෂයෙන්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන්, පොහොට්ටුවෙන්, දෙමළ සන්ධානයෙන්, ජනතා විමුක්ති පෙරමුණෙන් විවිධ පක්ෂ නියෝජනය කරන මන්ත්‍රීවරුන්ගෙන් යුක්ත තේරීම්කාරක සභාවක් පත් කරලා රිෂාඩ් බදෝදින් කියන ඇමතිවරයා මේ කියන වරදවල්, මේ කියන චෝදනා, මේ එහුට එල්ලලා තියෙන චෝදනාවන් වලට වැරදි කරුද නිවැරදි කරුද කියන එක පූර්ව අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වමු. ඒකම නීතිය හා සාමය පිළිබඳ ඇමතිවරයා අපේ රටේ ජනාධිපතිතුමා. ඒතකොට ජනාධිපතිතුමාට පුළුවන් වහාම තමන්ගේ පොලිස් දෙපාර්තමේන්තුවට අණකරන්න, නිලධාරීන්ට අණකරන්න, ආයතන වලට අණකරන්න. මේ අඬු තියද්දි අතපුච්ච ගන්න ඕනේ නැනේ. අඬු තියද්දි අතපුච්ච ගන්න ඕනේ නැහැ. පොලිසිය තියෙනවා. ජනාධිපතිතුමාට පුළුවන් කරුණාකරලා පොලිස් දෙපාර්තමේන්තුව මෙහෙවලා රිෂාඩ් බදෝදින් ඇමතිවරයා වොන්නම් අත්අඩංගුවට ගන්න, නැත්නම් ප්‍රශ්න කරන්න. ඒ මොන හරි චෝදනා තියෙනවා නම් ඒ චෝදනාවට අනුකූල නීතිමය ආකාරයෙන් ක්‍රියාත්මක කරන්න. මේ
හදන්නේ
රැවුල පත් වෙලා තියද්දි සුරුට්ටුවක් පත්තු කරගන්න හදන උත්සාහයක් තමයි මේ තියෙන්නේ. හැබැයි ජනතාවට මේක පෙන්නුම් කරන්න හදන්නේ මේක ජාත්‍යාලය දේශහිතාශීභාවය කියන එක. ඒ නිසා අපේ කණ්ඩායම් රැස්වීමේදී අපි
ඒ කිසිම ගරු මන්ත්‍රීතුමා
නිර්ණයක් ගත්තේ නැහැ කියන එකත් මේ අවස්ථාවේ
ගරු මන්ත්‍රීතුමා ගරු මන්ත්‍රීතුමා හෙක්ටප්පුහාමි ගරු මන්ත්‍රීතුමාගේ කාලය ඔබතුමාට ලබා දෙන්න කියලා දැනුම් දීමක් කරලා නැහැ.
නෑ ගරු ලේකම්තුමිය දැන් එතුමා ගියා. දැන් මේ මම ඒක නිල වශයෙන් මම ඒක ලබා දෙන්න මට විනාඩියක් මම මේ කතාව අවසන් කරනවා. එතකොට විශේෂයෙන් අපි දැක්කා පාසල් වැහිම පිළිබඳව බොහොම කනගාටුවෙන් මේ කතා කළා. පාසල් වහනවා දරුවෝ ඉස්කෝලේ යන්නේ නැහැ කතා කළා. පුළුවන් තරම් මේ අය උත්සාහ කරුවේ පාසල් ඇරලා තියෙනට වැඩිය පාසල් වහලා තියෙනවා දකින්න. පුළුවන් තරම් ඒ පාසල් පාළු පාසල් බවට පත් වෙනවා දකින්න තමයි මේ අය උත්සාහ කරේ. දැන් අපි ආයෙ ආපහු මේ தත්ත්වය යහපත් අතර පත් කරලා අපි ආයෙ ආපහු අද සවුඳා ඉඳලා පාසල් ටික අරිනවා කියලා දැනගත්තාම මේ සවුඳා ඉඳලා ළමයින්ගේ දෙමව්පියන් තමන්ගේ දරුවන් පාසල්ට එවන බව දැනගත්තාම මේ අය ගිහිල්ලා පාසලේ ඉස්සරහින් හිට ගන්න පටන් ගත්තා. ඔන්න අපි තමයි දැන් පාසලට ළමයි ගන්නේ, අපි තමයි මේක කළේ. ඒ නම් වුණා මේ ගන්න මෙන්න මේ අය හිටගත්තා. අපි දැක්ක පහුගිය වෙසක් පොය වෙනදට නැති ඉතාමත්ම අලංකාර උත්කර්ෂවත් වෙසක් පොයක් අපි දැක්ක. පාරක් පාරක් වීදියක් ගානේ මිනිස්සු කොහොම ප්‍රජා සහභාගිත්වයකින් ඒ සමරපු වෙසක් උත්සවයක් අපි දැක්කා. මතක තියාගන්න පොහොට්ටුවේ පොහොට්ටුව හිටපු ඒ අන්තවාදී දේශපාලකින් ගමේ පන්සලේ තිබිච්ච වෙසක් උත්සවයේ දේශපාලනය කළා. ඒ අලෝපු සවු කඩදාසිය එක්ක දේශපාලනය කළා. ඒ බකට් එක වෙසක් කූඩුව ඒක එක්ක දේශපාලනය කළා. ඒක තමයි මේ රැවුලපත් වෙලා තියෙන වෙලාවේ සුරුට්ටු ටික පත්තු කරගන්න හදන මේ අඳපාල දේශපාලකින් එක්ක මේ ජාතික අර්බුදයට අපිට ගමන් කරන්නට අවශ්‍ය නැහැ සහ ඔවුන්ගේ සහයෝගය මේ ආකාරයෙන් ලැබෙන ගැන අපි විශේෂයෙන් කනගාටු වෙනවා. ඒ නිසා රටක මේ වගේ ජාතික අර්බුදයක් ඇති වුණාම අපි සියලු දෙනා එකතු වෙන්න ඕනේ. අපි දැක්ක සුනාමිය ආපු වෙලාවේ අපි ඇයි මේව ආයේ මේව එන විදිය කලින් දැනගෙන හිටියේ නැද්ද? ආණ්ඩුව මොකද කළේ? ඔය චෝදනා අපි කළේ නැහැ. අපි සියලු දෙනා සුනාමිය ආපු වෙලාවේ ඒකාබද්ධව සාමූහිකව අපි අරගලයට මුහුණ දුන්නා. හැබැයි ටික දවසකින් ආරංචි වුණා සුනාමියට ආපු සහන සල්ලි හම්බන්තොට පැත්තේ රාජ්‍ය නායකයෙකුගේ ගෙදරින් සල්ලි මිටිමිටි සාලවල් අස්තෙන් කාමර අස්තෙන් හම්බුණා කියලා පස්සේ ආරංචි වුණා. ඔව් ඩොල්ෆින් හම්බන්තොට මේ වැඩසටහන නැහැ අපිට හෙල්පින් හම්බන්තොට. ඩොල්ෆින් හම්බන්තොට නෙවෙයි හෙල්පින් හම්බන්තොට වැඩසටහන යටතේ හම්බෙච්ච සල්ලි මළු ගණන් අපිට හම්බන්තොට පැත්ත හිටපු මේ ප්‍රබල ජාතික නායකයෝ ගෙදර තියෙනවා කියලත් අපිට ආරංචි වුණා. එහෙම හම්බ වුණා. අපි එහෙම චෝදනා කළේ නැහැ සුනාමි ආපු අවස්ථාවේ. ඒක ජාතික අර්බුදයක් ආපු අවස්ථාවේ අපි සියලුම දෙනා පක්ෂ විපක්ෂ ભેදයකින් තොරව අපි ඒ අරගලය වෙනුවෙන් ඒ අර්බුදය වෙනුවෙන් අපි විසඳුම් හැවුවා. මේ ඇති වෙලා තියෙන මේ අර්බුදය දැමි මල්වීරවල් සුන්නහ යටිකිරියෙන් ගිරිය පුප්පාන කෑ ගහනවා. මේක ඇමරිකන් කුමන්ත්‍රණයක් කියලා. ඒක එතුමාට පේන්නේ ඇමරිකන් කුමන්ත්‍රණය. ඇමරිකන්. ඒ එතුමාට ජීවත් වෙන්න මුදල් ලැබෙන අංශ සතුටු කිරීම සඳහා පොඩ්ඩක් ඇමරිකාවට බයින්න ඕනේ. එහෙම බැනපුවම තමයි එතුමාගේ ව්‍යාපාරය සඳහා ජීවන වෘත්තිය සඳහා දෛනික කටයුතු සඳහා එතුමාට වැඩි වැඩියෙන් ඩොලර් ලැබෙන්නේ. ඒ එතුමාගේ ජීවන මාර්ගය. ඔව් UN. ඒ එතුමාගේ ජීවන මාර්ගය. ඉතින් ඒ නිසා විශේෂයෙන් අපි කියන්නේ අපිට මේ දෙපැත්තකින් පහර කන්න බෑ. එක පැත්තකින් මේ අන්තවාදීන් මේ සියලු
ගරු මන්ත්‍රීතුමා දැන් අවසන් කරන්න.
මේ සියලු අර්බුදයන් එක පැත්තකින් අවුස්සනවා. අවුස්සලා මේ සමාජය බරපතල විදිහට ભેද බින්න කරනවා. එහෙම ભેද බින්න කරලා එහෙම විනාශ කරලා අනිත් පැත්තේ මාධ්‍යවල ඉදිරියට ගිහිල්ලා මේවකලේ ආණ්ඩු පක්ෂයේ එක්සත් ජාතික පක්ෂයේ කියලා බයිනවා. එතකොට ආරක්ෂක අංශ මේව හරහා ක්‍රියාත්මක වෙන්නේ නැතු වුනහම ඒ චෝදනාව අපිට එනවා. නීතිය සාමය ආරක්ෂාව අපිට නැහැ. ආරක්ෂක හමුදාව අපිට නැහැ. එතකොට ගම්වලින් සිංහල ගම්මානවල අවස්සන අහවල් මුස්ලිම් ගම පරීක්ෂා කරන්න ඉඩ දෙන්නේ නැත්තේ ඔන්න ඔය ගමේ ඉන්න UMP මන්ත්‍රීවරයා. අහවල් ඇමතිවරයා. අපිට ගම්වල සිංහල ගම්මානවල පුළුවන් තරම් අපිට බණුන් අස්සෝනෝ. ඒ නිසා මේ බොරදියේ මාළු බාමින් රැවුල පත් වෙච්චර අය සුරුටු පත්තු කරමින් මේ දවස්වල බරපතල ලෙස තමන්ගේ දේශපාලන න්‍යාය පත්‍රය තුළ පළ නෙලමින් ඉන්න බවත් ප්‍රකාශ කරමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි. ඊළඟට ගරු විජිත හේරත් මන්ත්‍රීතුමා විනාඩි 14ක කාලයක් තියෙනවා ඔබතුමාට.
ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමියනි, පෞගිය අප්‍රේල් 21 ප්‍රහාරය සිද්ධ වෙලා හරියටම අදට මාසයක් වෙනවා. එහි වෙලාවේ තමයි මේ උපාය මාර්ගික සංවර්ධන පනත් පිළිබඳ යෝජනා ඉදිරිපත් වෙන්නේ. නමුත් මේ ප්‍රහාරයත් එක්ක අපේ රටේ ආර්ථිකයට විශාල බලපෑමක් එල්ල වුණා. විශේෂයෙන්ම සංචාරක ක්ෂේත්‍රයේ, ඒ වගේම ඍජුව සහ වක්‍රව මේ සංචාරක ව්‍යාපාරය නිරත වෙලා ඉන්න බොහෝ පිරිසක් අද පීඩාවටපත් වෙලා ඉන්නේ. ඒ අයට ආර්ථික වශයෙන් සහන ලබා දිය යුතුව තියෙනවා. නමුත් ආණ්ඩුව මේ වෙනතෙක් සංචාරක ව්‍යාපාරයට වක්‍රව සම්බන්ධ වෙලා ඉන්න ඒ ශේෂ්ඨවලට කිසිදු සහනයක් ලබා දීලා නැහැ. සාකච්ඡා පවත්වනවා. ඒ සාකච්ඡා පැවැත්වුවට ඒ සාකච්ඡා වලින් කිසිම ඵලයක් ඇති වෙලා නැහැ. හෝටල්වල ප්‍රධාන පෙළේ හෝටල්වලට පමණක් ණය ලබා දීමේ කාලය වෙනස් කරලා තියෙනවා. වැඩබදු පොඩ්ඩක් අඩු කරලා තියෙනවා. නමුත් ඊට එහා ගිය විශාල ශේෂ්ඨයක් ඉන්නවා. මේ නිසා පීඩාවට ලක් වෙන එක් කිසිදු කෙනෙක් සම්බන්ධයෙන් ආණ්ඩුව සිද්ධිය වෙලා මාසයක් වෙනවා, තවමත් කිසිදු ක්‍රියාමාර්ගයක් අරන් නැහැ. ඒ නිසා අපි ආණ්ඩුවට අවධාරණය කරනවා වහාම මේ ශේෂ්ත්‍රයේ තුල ජීවත් වෙන තමන්ගේ ජීවනෝපාය පවත්වාගෙන යන ඒ දහස් සංඛ්‍යාත වෙන ජනතාවට ආණ්ඩුව පැත්තෙන් විශේෂ සහන පැකේජ් එකක් හඳුන්වලා දෙන්න. එය ඍජු හෝටල් හිමියන්ට පමණක් නොව වක්‍රව මේ ශේෂ්ත්‍රයේ තුල විශේෂයෙන්ම හෝටල් සේවකයෝ එවගේම සංචාරක ව්‍යාපාරයේ ප්‍රවාහන සේවකයෝ එවගේම විවිධ වෙළඳාම් කටයුතු වල නිරත වෙලා ඉන්න එවැනි ශ්‍රේෂ්ඨවලය ඒ සියලු දෙනාටම මේ ප්‍රහාරයත් එක්ක විශාල මරුපහරක් එල්ල වෙලා තියෙනවා ඒ නිසා වහාම ඒ පිළිබඳව ආර්ථික සහන පැකේජ් එකක් ලබා දිය යුතුව තියෙනවා ඉතින් එය මෙතෙක් ආණ්ඩුව පැත්තෙන් ඉදිරිපත් වෙලා නැහැ ඒ වගේම අපි දකිනවා මේ සිද්ධියත් එක්ක රටේ ආර්ථිකයට ඇති වෙලා තියෙන බලපෑමත් සමාජ ජන ජීවිතයට ඇති වෙලා තියෙන බලපෑම ඇත්තරම මේ පහුගිය මාසයේ පුරාවටම අපේ රටේ ජනතාව භීතියෙන් සහ ඇත්තරම ගත්තොත් ජීවිතය පිළිබඳ ආරක්ෂා ජීවිතය ආරක්ෂාව පිළිබඳ විශාල ප්‍රශ්නයක තමයි ජීවත් වුනේ අදටත් ඒක සම්පූර්ණයෙන් පහ වෙලා නැහැ ඒතර මේ සිද්ධිය සම්බන්ධයෙන් ඍජුවම මේ ප්‍රහාර එල්ල කරපු මේ ඉස්ලාම් අන්තවාදී උමුතු කණ්ඩායම වග කියන්න ඕනි ඒ වගේම තමයි මේ තොරතුරු ලැබී තිබියදිත් මේ වළක්වා ගන්න අසමත් වීම පිළිබඳ ජනාධිපතිවරයා ඇතුළු අගමැතිවරයා ඇතුළු මේ ආණ්ඩුව මුළුමනින්ම වග කියන්න ඕනි ඒ වගකීමෙන් කිසිවෙකුට නිදහස් වෙන්න බෑ අපි ඒක එදත් කිව්වා අදත් නැවත ඒක අපි කියනවා මේ වගකීමෙන් මේ ආණ්ඩුවට නිදහස් වෙන්න බෑ ඒ ආණ්ඩුවේ එක් ඇමතිවරයෙක් නෙමෙයි මේ ඇමතිවරු මණ්ඩලයම මේකට වග කියන්න ඕනි එනිසා ප්‍රශ්නේ වලිගෙන් අල්ලගෙන වලිගේ පාගගෙන අපි මේ ප්‍රශ්නට උත්තර හොයන්න ගියොත් උත්තරේ ලැබෙන්නේ නැහැ. ඒසයි ඒ කැමැතිවරයෙක් නෙමෙයි මේ ඇමති මණ්ඩලයම මේ ආණ්ඩුවම මේකට වග කියන්න ඕනි. ආණ්ඩුවේ යම් යම් ඇමතිවරු මේ අන්තවාදී කණ්ඩායම් වලට ඍජුව හෝ වක්‍රව පහුගිය කාලේ උදව් කළා නම් ඒ උදව් කරපු එකට පාර කපන්න ඉඩ සැලසුවේ කවුද? අන්න ඒකට වග කියන්න ඕනේ ආණ්ඩුව. අද කාතන්කුඩි ප්‍රදේශයේ මේ අන්තවාදී සංවිධානයේ ක්‍රියාත්මක වෙන ස්ථාන හොයාගන්නවා ඔවුන්ගේ කඳවුරු පිළිබඳ හොයාගන්නවා අවියායුධ හොයාගන්නවා මේ කාත්තංකුඩි ප්‍රදේශයේ බලපරාක්‍රමයේ විහිදවන ආණ්ඩුවේ ප්‍රබලයා කවුද? ඒක කවුරුත් දන්නේ නැහැ. නැගෙනහිර විශ්වවිද්‍යාලය ආරම්භ කරන්න ඒ අනුමැතිය දුන්නේ කවුද? 2013 එදා වෘත්තීය පුහුණු අධිකාරියේ අනුමැතිය නොදී තිබිච්ච ආයතනය. එදා වෘත්තීය පුහුණු ඇමතිවරයා හිස්බුල්ලා ඇමතිවරයාත් එක්ක ගිවිසුමක් අත්සන් කළා. එතකොට ඉස්බුල්ලා මන්ත්‍රීවරේ ඔහු මන්ත්‍රීවරේ ඇමතිවරයයි මන්ත්‍රීවරය අතර දීපාර්ශික ගිවිසුමක් අත්සන් කළා. නැගෙනහිර විශ්වවිද්‍යාලය ආරම්භ කරනවා මිලියන ගණනක මුදල් විදේශවලින් ඍජුව පෞද්ගලික පදනමකට එනවා. ඒව පිළිබඳව ඒ පහුගිය ආණ්ඩුව හොයවලුවෙත් නැහැ. වර්තමාන ආණ්ඩුව ඒකට ඒ ගැන ක්‍රියාමාර්ග ගත්තෙත් නැහැ. ඒ පිළිබඳ ඉඩම් ලබා දීලා තියෙන්නේ කවුද? වෙන කවුරුවත් නෙමෙයි මහවැලි අමාත්‍යංශයෙන්. ඒතර මහවැලි අධිකාරියටයි තීඩම් අක්කර 35ක් මේකට ලබා දීලා තියෙනවා. ඒතර මේ ලබා දීම සිද්ධ කරේ වෙන කවුරුවත් නෙමෙයි. ඒක මුළු රටම දන්නවා. හැබැයි ඔවුන් නද නිදැල්ලේ. ඔවුන් පිළිබඳව විවේචන එන්නේ නැහැ. ඒ අනුමැතිය දීපු, ඒකට අනුග්‍රහය දක්වපු, ගිවිසුම් මස්සම් කරපු, එයට මුදල් දෙන්න, ඒ මුදල් කිසිදු විගණනයකට, මහ බැංකුව විගණනයකට, එහෙම නැත්නම් මහ බැංකුව හරහා පැමිණීමකට එහෙම ඉඩක් නැතුව මේවා ඔහේ යන්න ඉඩ හැරීම පිළිබඳව ආණ්ඩුවේ ජනාධිපතිවරයා ඇතුළු අගමැතිවරයා ඇතුළු ආණ්ඩුම වග කියන්න ඕනේ. ඒ නිසා තමයි අපි තත් පැහැදිලිව මේ වගකීම ආණ්ඩුවට එල්ල කරන්නේ. මෙතන එක ඇමතිවරයෙක් විතරක් නෙමෙයි මුළු අමාත්‍ය මණ්ඩලයෙන් මේකට වග කියන්න ඕනි. තොරතුරු ලැබුණා, මේක වළක්ව ගන්න තිබුණා, නමුත් ඒකට ක්‍රියාමාර්ග ගත්තේ නැහැ. ඉන් අනතුරුවත් සිද්ධිය වුණාට පස්සෙත් සිද්ධිය වෙලා මාසයක් ගත වුණත් මහජන ආරක්ෂාව ස්ථාපිත කරන්න මේ ආණ්ඩුව අසමත් වුණා. සියලු ජනතාව සිංහල දෙමළ මුස්ලිම් සියලු ජනතාව භීතියෙන් පහුගිය කාලය තුළ ජීවත් වුණි. ඒ භීතිය ඉතිහාසයේ කවදාකවත් අපේ රටේ ඇති වෙලා නැහැ. අවුරුදු 30ක යුද්ධයක් තිබිච්ච කාලය තුලවත් මෙවැනි භීතියකට පත් වුණේ නැහැ මේ රටේ ජනතාව. නමුත් මේ සිද්ධිය නිසා අපි ඉතිහාසයේ අද් නොදකපු භීතියකට මුළු රටම පත් වුණා. ඒ තත්ත්වය වෙනස් කරන්න ආණ්ඩුව සමත් වුණේ නැහැ. එකිනෙකාට වකින් පවර ගන්නවා, එකිනෙකාට බෝලේ පාස් කරනවා. අදටත් අපි දකින්නේ ඒක විතරයි. මේකට වගකීමුත්තේ වගකීමට වග කියන කෙනෙක් තවම හරියට ඉදිරිපත් වෙලා මේ ප්‍රශ්නේ විසඳුවේ නැහැ. ඒකත් එක්ක තමයි අන්තවාදී විතරක් නෙමෙයි මේ ජාතිවාදයට ඉඩ හැදුනේ. අපි කවුරුත් දන්නවා සමස්ත මුස්ලිම් ජනතාවම මේ අන්තවාදී අනුමත කරන්නේ නැහැ. මුස්ලිම් ජනතාවගේ සාතිසේ බහුතරය මේ අන්තවාදයට විරුද්ධව කටයුතු කරන්නේ. මේ අන්තවාදීන් පිළිබඳ තොරතුරු ලබා දුන්නේ උන් අත්අඩංගුවට ගන්න කියලා බලකිරීම කරේ කාත්තංකුඩි මුස්ලිම් ජනතාව, රටේම ඉන්න මුස්ලිම් ජනතාව. ඒ නිසා සමස්ත මුස්ලිම් ජනතාව කෙරෙහිම ජාතිවාදීව අපි බලන්න ගියොත් ඒක අනාගත ශ්‍රී ලාංකීය ජාතිය ගොඩනැගීමට බාධාවක් වෙනවා. ඒ නිසා අද මිනිස්සු අතර සැකය, අවිශ්වාසය, ඒ අසමගිය ඇතිවෙන්න පාර කැපිලා තියෙනවා. ඉතින් ඒකට ප්‍රධාන හේතුවක් තමයි ආණ්ඩුව සමත් වෙලා නැහැ ජනතාව අතර ජාතික සමගිය තහවුරු කරන්න. ජාතික සමගිය තහවුරු කරන්න බෑ නිකම්. පොලිසියට හමුදාවට ආයුධ බලයෙන් පුළුවන් යම්කිසි සිද්ධියක් වුණාම ඒ සිද්ධිය තිබිච්ච තැනට ගිහිල්ලා අත්අඩංගුවට ගන්න පුළුවන්. ඒ සොයා ගැනීම කරන්න පුළුවන්. අවියවද හොයා ගන්න පුළුවන්. ඒක මර්ධනය කරන්න පුළුවන්. හැබැයි ජනතාව අතර වචනේ පරිසමාප්තාර්ථයේ මැතිව යුතු ඒ සහජීවනය ජාතික සමගිය ගොඩනගන්න බෑ. ජාතික සමගිය ගොඩනැගීම හරහා පමණයි ජාතික ආරක්ෂාව කියන එක සැබෑ වශයෙන්ම ස්ථාපිත කරන්න පුළුවන් වෙන්නේ. පොලිසියට හමුදාවට ඒ කියන කටයුත්ත ඒ ආකාරයෙන්ම ඉටු කරන්න හැකියාව ලැබෙන්නේ ජාතික සමගිය ඇති වුණොත් පමණයි. එනිසා අපි ඉතා පැහැදිලිව කියනවා මේ මිනුවන්ගොඩ ඒ කරපු ජාතිවාදී පහරදී එතන ජාතිවාදී ගැටුමක් නෙමෙයි. ගැටුමක් කියන්නේ දෙපාර්ශවයක් අතර ගැටුමක්. ඒ කියන්නේ මුස්ලිම් සහ සිංහල ජනතා දෙකොට්ටාසය අතර ගැටුමක්. කුලියාපිටියේ හෝ කොබේගනේ හෝ නිකවරටියේ හෝ මුස්ලිම් සහ සිංහල ජනතා ජන කොට්ටාස දෙක ගැටුනේ නැහැ. ඒ නිසා මේක ජාතිවාදී ගැටුමක් නෙමෙයි. මේක ජාතිවාදී ප්‍රහාරයක්. මේ ජාතිවාදී ප්‍රහාරයේ දියත් කරේ කවුද කියන එක ඒ ප්‍රදේශවල ඉන්න ප්‍රාදේශීය වශයෙන් ගම්වල ජීවත් වෙන ජනතාව දන්නා. ඉතා පැහැදිලිව මේක පිටුපස්සේ දේශපාලන ක්‍රියාකාරීත්වයක් තිබුණා. ප්‍රාදේශීය දේශපාලන නායකයෝ සංවිධායකයෝ තමයි මේක ක්‍රියාත්මක කරේ. කාඩිනල් මල්කම් රංජිත් ගාඩිනල් තුමත් ඉතා පැහැදිලිව කිව්වා ප්‍රාදේශීය දේශපාලච්චෝ මේක පිටිපස්සේ හිටියා කියලා. මදුමාදව අරවින්ද මිනුවන්ගොඩ මේ ගැටුම වෙලාවේ පේමන්ට් එකේ ඇවිදින්නේ ගීතයකට තනුවක් හදන්න නෙමෙයි. අලුතෙන් ගීතයක් ගායනා කරන්න නෙමෙයි. ඒක ඕන පොඩි ළමයෙකුට තේරෙනවා. මේව පිටිපස්සේ හිටියේ දේශපාලච්චෝ. ඔවුන්ට ඕනිකම තිබුණා මේ ජාතිවාදී අවුස්සලා ගැටුම් නිර්මාණය කරලා ඒ හරහා තමන්ගේ අර අන්ත අවස්ථාවාදී දේශපාලන උමනාවන් ඉටු කරගන්න. එනිසා අපි මේක ඉතා පැහැදිලිව තේරුම් ගත යුතුයි. මේ අවස්ථාවාදී බංකොලොත් දේශපාලන කණ්ඩායම් හැමදාම බොරදිය මාළුබාල මෙවැනි අවස්ථා ප්‍රයෝජනට අරගෙන මලකඳක් මතින් තමන්ගේ අවස්ථාවාදී දේශපාලන උමනාව ඉෂ්ට කරගන්න හදනවා. මෙතන ගිරිය පුප්පන් කෑ ගහනවා. ගිරිය පුප්පගෙන ජාතික සමගිය අපි ඔක්කොම එකට ඉන්න ඕනි. අපිට අපි පක්ෂේ නෙමෙයි රට නෙමෙයි අපි සියලු දෙනා ගැනම හිතන්න ඕනි කියලා ගිරිය පුප්පන් කතා කරාට බිමට ගිහිල්ලා ජාතිවාදී වපුරලා ආගම්වාදී අවුස්සලා මිනිස්සු කුපිත කරවලා ගැටුම් වලට උසිගන්වලා මෙතන ඇවිල්ලා ජාතික සමගිය කතා කරාට වැඩක් නැහැ. ඒක සම්පූර්ණ රඟපෑමක් බොරුවක්. සා විවිධ අර්ථකතන දෙනවා. වෙන බිල්ලෝ මවන ඒ බිල්ලෝ මවලා භීතිය ඇති කරලා සමාජය තුළ ජනසමාජය තුළ ඒ අස්ථාවරභාවය ඇති කරලා ඒක තුලින් දේශපාලන වාසි ගන්න හදනවා. ඉතින් එවැනි අවස්ථාවාදී දේශපාලඥයන් කවුද කියන එක මේ රටේ ජනතාව හොඳින් තේරුම් ගන්න ඕනි. ඒකට තමන්ට ඒ මුහුණ දෙන සිද්දේ අධ්‍යක්ීම පාඩමක් විදිහට තේරුම් ගත්තා නම් ඒක අපිට ඉගෙන ගන්න පුළුවන්. අද විවිධ අර්ථකථන දෙනවා මේ සිද්ධිය සම්බන්ධයෙන්. ඒක තමන්ගේ අභිලාෂේ එකිනෙකාගේ අභිලාෂය යථාර්ථයේ බවට හිතනවා. තමන් හිතනවා තමන්ගේ කැමැත්ත මේක වෙන්න ඕනි. ඒ කැමැත්තට අනුව තමන් විග්‍රහයක් හදාගන්නවා. ඒ නිසා විවිධ අර්ථකථන දෙනවා. අපි දැක්කා පෞගේ දවස්වල චීනේ ව්‍යාපෘති චීනේ යෝජනා නවත්වන්න ඒව අඩපණ කරන්න තමයි මේ ප්‍රහාරය ඇත්තේ කියලා. ඒ කියන්නේ රටක් අස්ථාවර කරාම ඒ අස්ථාවර තුල චීන ව්‍යාපෘති නතර වෙනවා කියලා. ඒක පට්ටපල් බොරුවක්. අපේ රටේ විතරක් නෙමෙයි ලෝකේ අප්‍රිකානු කලාපේ රටවල් 52ත් එක්කම චීනයේ දීපාර්ශ්වික ගිවිසුම් අත්සන් කළා. සුඩානේ, ඉතියෝපියාව, කෙන්‍යාව, සොමාලියාව ඒ අස්ථාවර ගැටුම් තියෙන රටවල්. හැබැයි චීනය තමයි වැඩිපුරම ආයෝජනය කරන්නේ. අස්ථාවර කියන එක චීනයට ප්‍රශ්නයක් නෙමෙයි. අපේ රට උදාහරණයට ගත්තත් අපේ රටේ යුද්ධේ තියෙන කාලේ එල්ටීටී එකත් එක්ක හමුදාව යුද්ධ කරන කාලේ අපේ රටේ බරපතල යුද්ධයක් තියෙන කාලේ තමයි චීනය ඇවිල්ලා අපේ රටේ ආයෝජනය කරේ. මේ ව්‍යාපෘති ගොඩක් පටන් ගත්තේ. එනිසා මේ රටක් අස්ථාවර කිරීම හරහා චීන ව්‍යාපෘති එනවා. ඒ චීන ව්‍යාපෘති නතර වෙනවා කියන එක සම්පූර්ණ බොරුවක්. ඒක ඇත්ත නෙමෙයි. ලෝකයේ අත්දැකීම් ගත්තත් අපේ රටේ අත්දැකීම් ගත්තත් ඒක එහෙම නෙමෙයි. චීනයට වෙනම ආර්ථික සැලැස්මක් ගෝලීය ආර්ථික සැලැස්මක් තියෙනවා. ඒ ආර්ථික සැලැස්ම තුළ තමයි චීනය අද ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් ඒකට අස්ථාවරද ස්ථාවරද කියන එක ප්‍රශ්නයක් නෙමෙයි. ඒ නිසා බොරු විග්‍රහ තමන්ගේ අභිලාෂයට ගැළපෙන විග්‍රහ හදලා ඒක සමාජගත කරලා ඒක යථාර්ථයේ බවට පත් කරන බොරු අවස්ථාවාදීන්වත් අපි මේකෙදි හෙළිදරව් කළගත යුතුයි. එහෙම කරගත්තොත් තමයි සැබෑ ජාතික සමගිය ගොඩනගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා ගරු මුලාසරාඩු මන්ත්‍රීතුමියනි මේ ගෙවිච්ච කාලය තුල ආණ්ඩුව
අසමත් වෙලා තින් ඇත්තම ගත්තොත් ප්‍රහාරය වළක්ව ගන්න අසමත් වුණා විතරක් නෙමෙයි ප්‍රහාරයෙන් පස්සේ මේ ජාතිවාදී ප්‍රවණතාවේ මතුවීම වළක්ව ගන්නත් ආණ්ඩුව අසමත් වෙලා තියෙනවා අපි කොයිතරම් ජාතික සමගිය ගැන කතා කරත් හරියට නීතිය ක්‍රියාත්මක කරන්න දැන් ඇවිල්ලා ආණ්ඩු පක්ෂයේ අමතිවරු මන්ත්‍රීවරු කතා කරනවා මේක පිටිපස්ස සිටිය හවල්ලු කියන ඒව මෙතන කතා කළා මෙතන කතා කරන එකත් හොඳයි හැබැයි එතනින් ඒකෙන් පමණක් ප්‍රමාණවත් නැහැ මෙරට නීතියක් තියෙන. ඒ නීතිය ක්‍රියාත්මක කරන්න. ඉතින් රටේ ජනතාව බලාපොරොත්තු වෙන්නේ ඒක. අද රටේ ජනතාවට තියෙන ප්‍රශ්නේ නීතිය ක්‍රියාත්මක කරන ප්‍රධාන දේශපාලන අධිකාරිය ඒක දුර්වල වෙලා. ඒක තමයි ඇත්ත කතාව. අපි කවුරුත් දන්න දේ තමයි. ජනාධිපතිවරයා ඉන්නවා, අගමැතිවරයා ඉන්නවා, දෙන්නගේ දෙන්න මූණ බලන්නේ නැහැ. දෙන්න කතා කරන්නේ අහක බලාගෙන. ඉතින් එහෙම ආණ්ඩුවක් රටේ තියෙන. මේ ආණ්ඩුවට අයිතිකාරයක් නැහැ. ඉතින් එහෙම ආණ්ඩුවකින් රටේ ජනතාවගේ මහජන ආරක්ෂාව ස්ථාපිත වෙන්නේ නැහැ. ඉතින් මහජන ආරක්ෂාව තවදුරටත් තහවුරු වෙයි කියලා ජනතාවට විශ්වාසයක් නැහැ. නීතිය බිඳවැටීම නිසා ජනතාවට තමන්ගේ ආරක්ෂාව පිළිබඳ තහවුරුවක් නැහැ. ඒ නීතිය ක්‍රියාත්මක කිරීමේ වගකීම තියෙන්නේ ආණ්ඩුවට දේශපාලන අධිකාරියට. ජාතිවාදී ප්‍රහාරයන් ක්‍රියාත්මක වෙනවනම් ජාතික සමගියට බාධා ඇති කරන සිද්ධි නැති කරනවනම් මේ සිද්ධිය පාදක කරගෙන තමන්ගේ අවස්ථාවාදී දේශපාලන ඌමනාවන් ඉටු කරගන්න යම් කිසි කෙනෙක් මැදිහත් වෙනවා නම් ඒවා පාලනය කිරීමේ ඒවා වෙනස් කිරීමේ වගකීම තියෙන්නේ ආණ්ඩුවට. ඉතින් ආණ්ඩුව ඒ වගකීම හරියට ඉෂ්ට කළත් නැහැ. ඒ නිසා අපි දකින්නේ මාසයක කාලය තුල ආණ්ඩුව දිගින් දිගටම අසාර්ථක වෙලා තියෙනවා, අසමත් වෙලා තියෙනවා රටේ සාමාන්‍ය ජන ජීවිතයේ යථා තත්ත්වයට පත් කරන්න.
තව විනාඩියක් කාලයක් ධර්මන්තුතුමාට තියෙන්නේ.
බරරුම් තත්ත්වයේ මතුවලා තියෙනවා. ඉතින් මේ ජාතික සමගියට බාධාවක් ඇති වෙලා තියෙනවා. ජාතිවාදී ප්‍රවණතාවයන් ඇති වෙලා තියෙනවා. අද සිංහල සහ දෙමළ ජනතාව මුස්ලිම් ජනතාව කෙරෙහි සැකයෙන් අවිශ්වාසයෙන් බලන තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. මුස්ලිම් නායකයන්ගේ පැත්තෙන්, මුස්ලිම් ආගමික නායකයන්ගේ පැත්තෙන් පහුගිය කාලයේ තුල ඒ අයගේ වගකීම් හරියට ඉටු කරේ නැහැ. ඒ ඉටු නොකිරීම නිසා ඇතිවෙච්ච අන්තවාදයට උඩගෙඩි දීමක් සිද්ධ වෙලා තියෙනවා. ඔවුන්ටත් වගකීමක් තියෙනවා. තමන්ගේ පැත්තෙන් වෙච්ච වැරදි හරියට දැකලා ඒවා පිළිබඳ සමාලෝචනය කරගෙන අපේ රටේ සංස්කෘතීන් ගොඩක් තියෙනවා. ඒ සංස්කෘතීන් අතර විවිධත්වය තියෙන එක හොඳයි. දේදුන්නක පහට ගොඩක් තියෙනකොට දේදුන්න හරි ලස්සනයි. රටක් විදිහට අපි ශ්‍රී ලංකාවේ විවිධ සංස්කෘතීන්, විවිධ ජාතිකත්වයන්ගේ සංස්කෘතීන් තුළ විවිධත්වය තුළ ජීවත් වෙන එක හොඳයි. හැබැයි ඒ ජීවත් වෙනකොට ඒ එකිනෙකාගේ සංස්කෘතීන් අනෙකාගේ සංස්කෘතීන් එක්ක ගැටුමක් ඇති නොවන ආකාරයට ලාංකීය ජාතිය විදිහට ගොඩනැගෙන ආකාරයට අපි හැඩ ගැහෙනවා නම් ස්වීකරණය වෙනවා නම් ඒක තමයි ජාතික සමගියට හොඳම සාධකය වෙන්නේ. අන්න එතෙන්ට තීන්දුව තීරණ ගැනීම මුස්ලිම් නායකයන් සහ මුස්ලිම් ආගමික නායකින්ගේ වගකීමක් විදිහට තියෙනවා. ඒ නිසා අපි මේ මාසයක් ගෙවිච්ච මේ මොහොතේ අද ආර්ථික උපාය මාර්ගික පිළිබඳ කනත් සම්මත කරනවා වගේම මේ සිද්ධිය නිසා පීඩාවට පත් වෙච්ච අපේ රටේ ජනතාව කෙරෙහි විශේෂයෙන්
මේ අවසන් කරන ගරු මන්ත්‍රීතුමා
පීඩාවට පත් වෙච්ච ජනතාව කෙරෙහි ආණ්ඩුව පැත්තෙන් විශේෂ ආර්ථික සහන පැකේජ් එකක් ක්‍රියාත්මක කරන්න වහාම කටයුතු කළ යුතුයි. ජාතිවාදී පැරද්දවිය යුතුයි. ජාතික සමගිය ගොඩනැගිය යුතුයි. මහජන ආරක්ෂාව වෙනුවෙන් ජාතික සමගිය ගොඩනැගීම ඉලක්ක කරගත්ත මෙහෙයුමක් රටක් විදිහට අපි ක්‍රියාත්මක කළ යුතුයි කියන එක අවධාරණය කරමින් මා නතර වෙනවා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි.